දෙරුවන් සරණයි.
දෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට කොහොමද?
අපි ජොලියේ ඉන්නවා.
අපි සී කියලා ආරංචි කරනවා.
හලෝ, ඇහෙන්නේ?
ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? පැහැදිලිද?
ඇහෙනවා. බොහොම නිකන් ලෙඩ වෙච්ච කෙනෙක්
වගේ. පොඩ්ඩක් කම්පියුටර් එක මාරු කරලා සමහරවිට මේ ස්පීකර් එකේ මයික් එකේ මොකක් හරි ප්‍රශ්න
නැහැ නේ. නිරෝෂ් මාරු කරනක හරියන්නේ නැහැ. ඔතන කමන්න නැහැ, කරමු.
ඇයි ස්වාමීන් වහන්සේ මේ කියන්නේ? සමන එමනම් සුපුරුදු පරිදි
එන්නේ නැතු ගියා.
අවසරයි ස්වාමීන් වහන්ස. ලොකු ස්වාමීන් වහන්සේගෙන් සහ සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සියලුම දෙනාටම තෙරුවන් සරණයි. එමනම් අදත් අපි මේ පටන් ගන්න යන්නේ සුපුරුදු පරිදි සතිපතා පවත්වන කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. එහෙමනම් මම ගෞරවයෙන් දෙපා නැමද ලොකු ස්වාමීන් වහන්සේකින් ආරාධනා කරනවා කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අපේ අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ, අද දවසට ප්‍රශ්න තුනක් තියෙනවා. ඒකින් පළවෙනිට ආපු ප්‍රශ්නේ මම උපාලි අංකලට ඉදිරිපත් කරන්න කියලා කියනවා.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. සක්මන් භාවනාව කාලේ විනාඩි 45යි. මම දැන් මෙතන කියා ටික වේලාවක් හිත සංසුන් වෙනතුරු බලා සිටියා. කයට සුදුසු වේගයේ එනතෙක් ටික වේලාවක් උඩට පල්ලෙහාට ඇවිද්දා. නිහඬ භවයේ අඬ ඇසේ. පිටත ශබ්ද ඇසේ. පතුලේ බල සම්ප්‍රේෂණයේ දෙස සිත යොමු වුණා. එක්වරකට අවධානය යොමු කළ හැක්කේ එක් පාදයකට පමණි. වරාන් ඇතුලේ අනෙක් පාදයේ ඔහේ යන්නට ඉඩ හරින්න සිදු වුණා. වරාන් වහලා වර එක විලුඹෙන් පටන්ගෙන කොට්ටයේ පිටත ධාරයේ වෙත ගොස් මහපට ඇඟිල්ලෙන් බලය පිටෙවෙයි. මහපට ඇඟිල්ලෙන් යෙදෙන තල්ලුව නිසා කය ඉදිරියට තල්ලුවේ. අනෙක් පතුලේ බල සම්ප්‍රේෂණයේ ඊට වඩා ටිකක් වෙනස් බව නිරීක්ෂණය වුණා. තවත් වරක එම බල සම්ප්‍රේක්ෂණය පෙරට වඩා වෙනස් වේ. දකුණු මහපට ඇඟිල්ලෙන් යෙදෙන තල්ලුව වඩා ප්‍රබල බව දැනුණා. ඉන්පසු වෙනස් චක්‍රයකට සිත යොමු වුණා. එක් පාදයක විලුඹ බිම තියෙනකොට අනෙක් පාදයේ විලුඹ එසවෙන හැටි නිරීක්ෂණය වුණා. එතන ඕවර්ලැප් එකක් තියෙනවා. කොයි එක මුලින් වෙනවද කියලා හරියට අල්ලන්න බෑ. නිදිමත එනවා. නිහඬ භවයේ හඬ ඇසෙනවා. මෙලෙස වෙනස් චක්‍ර කීපයක් කරකුණා. සක්මණේ හට ගැනීමක්, විපරිණාමයක් සහ නිරුද්ධ වීමක් ඇති බව දුටුවා. පාද ස්පර්ශයේ හට ගැනීමක්, නිරුද්ධ වීමක් දෙස සිත යොමු කළ විට මැද වරන් ඇතුලේ ආච් එක හිස් බව දැනුණා. නිදිමත කම්මැලිකම වැඩි වන නිසා සක්මණ නවත්වන්න හිතුණා. විනාඩි 37ක් ගෙවිලා තිබුණා. තව ටික වේලාවක් කරන්න ඕනේ කියලා ආයෙත් පටන් ගත්තා. බ්ලර් විෂන් එනවා වගේ එනවා. ටිකක් විසි වෙන ගතියක් ආවා. උදෙක් පාද ස්පර්ශයේ පමණක් සිත යොදා තවත් සක්මන් කළා. ධාතු ලක්ෂණ මතු වුණා. නිදිමත වැඩි වෙන නිසා නැවැත්තුවා. පර්යංකය විනාඩි 45යි. මම දැන් මෙතන කියා සිත ඒකාග්‍ර වන තෙක් බලා සිටියා. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මධ්‍යස්ථ මට්ටමක තිබුණු ආනාපාන ක්‍රමයෙන් සියුම් වේගෙන ගියා. නිහඬ භවයේ හඬ ඇසෙනවා. පිටත ශබ්ද ඇසෙනවා. සෙමෙන් සිත හිස කඩා වැටේ. කිසිත් නොදැනෙන තැනක සිත අවදි වන විට හිස පහළටම කඩා වැටී ඇති බව පෙනී. සෙමෙන් හිස එසවේ. උගුරකට වේලී ඇත. කටට කෙල උනන සැටිත්, කෙල ගිලෙන සැටිත් සවි සතිමත්ව බලා සිටියා. හිස කොට්ටේ උඩ බැලන්ස් කරපු ඔලුබක්කේ කෝට්ටක් උඩ බැලන්ස් කරපු ඔලුබක්කෙක් වගේ. එහෙට මෙහෙට වැනේ, කැරකෙයි. වර එක කෝට්ට උඩ හොඳින් බැලන්ස් වී තියෙයි. පාලනයකින් තොරයි. වරන් ඇතුලේ අනාත්මයි. කෙසේ නම් මමය මාගේ යයි කියන්නද? හිස කඩා වැටීමේ අග වඩාත් ප්‍රකටව දැනේ. වරන් ඇතුලේ ගැස්සී ඇහැරුණු විට හිස කඩා වැටී ඇති බව, ගුරකට වේලී ඇති බව සතියෙන් දැනගනි. වරහන් වහලා ආරම්භය. වරහන් ඇතුලේ සෙමින් හිස කඩා වැටෙන බව. වරහන් වහලා සුළු මොහොතකුත් පෙනේ. මැද හිස්ය. හිසිත් නොදැනේ. සිතුවිලි ගලා ආවා. ආනාපානය රළු සහ දිග වුණා. ඒ බව හඳුනා ගත් විට සිතුවිලි නැතුව ගියා. ආනාපානය නැවත සියුම් වුණා. මෙසේ එකිනෙකට වෙනස් චක්‍ර කීපයක් කරකුණා. අවසානයේ සිත ඇතුළට නැමෙන බවක් පෙනෙන්නට වුණා. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, නිවනින්ම සැනසේවා.
හොඳයි, වාඩි වෙලා ඉන්නකොට ඇතුළට හිත නැමීම හොඳ දෙයක් නම් ඕම ගියාට කමන්නේ. ඒක නරක දෙයක් නම් විතරයි උපදෙස් ඕන කරන්නේ. සක්මණෙත් ඒ වගේ ලකුණු පහළ වෙලා තියෙනවා. නිදිමත ගතියක් වගේ එනවා, අතරමැද තෝන්තු වෙන ගති පේනවා, හිස්තැම් පේනවා. ඉතිවත් ඒව හොඳයි කියලා හිතනවා නම් උපදෙස් ඕනේ නැහැ. ඒවත් නතර, ඒව හොඳ නැහැ, ඒව අපලයි, ඒව නරක දේවල් කියලා හිතනවා විතරක් උනන්දුවක් අවශ්‍යයි. ඒ නිසා ඕම යන්න කියන එක තමයි කියන්න හොඳ දේ. ওই තියෙන ටිකම දිනු කරගෙන හොඳ දෙයක් වශයෙන් බල්ලා වගේ පේන්න තියෙනවා. ඒකම තල්ලුවක් දෙන්න කියලා කියනවා.
අන්සාර ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සතිමත් සක්මන පෑ එකයි. යටිපතුල් වලට දැනෙන ස්පර්ශයට හිත තබාගෙන ඇවිද්දා. යටිපතුල් වලට පොළවේ සීතල බව දැනුණා. දකුණු කකුලේ ඇඟිලි වලට වැඩි තද බවක් සහ ලේ කවය නොදැනෙන බව හා අනිත් ප්‍රදේශ පොළවේ ගෑවෙන බව දැනුණා. වම් පාදයට වැඩි බරගතියක් සමග පොළවට තදවන බවද දැනුණා. වට කිහිපයකට පසු කකුල් දෙකේ දැනීම් සමාන වෙලා දකුණු පාදයේ ඇඟිලි වලට හිත ගියා. ඇඟිලි වලට පමණක් වැඩි තද බවක් දැනුණා. ඇඟිලි වලට දැනෙන තද ගතියටම හිත තබාගෙන ඇවිදින විට ටිකෙන් ටික ඒ දැනීම නොදැනී ගියා. ඒ විදිහට සැහැල්ලුවෙන් චක්‍ර කිහිපයක් සිදු වුණා. එදිනදා ජීවිතයේදී සතිමත් වීම. එදිනදා ජීවිතයේදී පහසුවක් දැනෙනවා. ජීවිතයේ චක්‍ර කැරකෙන බව දැනෙනවා. ඒවා හඳුනා ගන්නවා. එම නිසා ගැටීම් අඩුයි. වේලාවකට හරිම සතුටුයි. වේලාවකට එපා වෙලා වගේ කම්මැලි. ඔබ වහන්සේගේ දේශනාවලට නිතර සමන් දෙන නිසා ඒවා ගැන දැනුවත් සතිය පෙරමුණේ තබාගෙන ජීවිතය ගෙවනු. දෙවන්
සරණ. ඔය ඉස්සලා එක්කන වගේ මෙයාටත් ඒ හැසිරීමේ ශක්තිය තියෙනවා. ඉතින් හැසිරීමේ ශක්තිය තියෙන එක හරි කියලා පිළිගන්න ඕනේ. ඉතින් පිළිගන්න තියෙනවා නම් ඇත්තටම මේ උපදේශය කාසි නැහැ. ඒක සැකනම් තමයි අපිට උපදෙස් දෙන්න තියෙන්නේ. ඒ නිසා ඕක හරි කියලා අපි දෙගොල්ලෝම පිළිඅරගෙන ඕකට තව අනුග්‍රහකරනද. එතකොට මේ highway එකට වැටෙනා වගේ motor way එකට වැටෙනා වගේ speed කරලා යන්න පුළුවන් වෙයි කියලා කියන්න පුළුවන්.
එවන් සර්. දෙවන ප්‍රශ්න. සතිමත් සක්මන. එනිකු සමගන සමවෙන ස්වාමීන් වහන්සේ මේක මේ ලියපු එකක් මම කියවනකොට වරදක් වුණොත් සමාව වෙන ස්වාමීන් වහන්සේ. කෙනෙකු සමග අමනාපයෙන් දවස ගත කළා. මා ඒ පිළිබඳව කවියක් ලිවීමේ අදහසින් බෑක්යාඩ් එකට ගොස් තනකොළ පොළවෙහි එහා මෙහා ඇවිද්දෙමි. අවධානය දකුණු පාදය සහ වම් පාදය දෙස මාරුවෙන් මාරුවට යොමු වූ අතර තනකොළවල ස්පර්ශය යටිපතුල පුරා දකුණු සහ වම වශයෙන් මාරුවෙන් මාරුවට දැනුනි. හිරුවෙලියට මුහුණ වැටි දැනෙන රස්නය අවධානයට යොමු වූ අතර නැවත පාදයට හිත යොමු වූයේ තනකොළවල සිසිලස දැන ගැනීමෙනි. කිහිප විටක් මුළු ශරීරයේම සක්මන කරන අයුරු නිරීක්ෂණය විය. නැවත පාදවලට තනකොළ ස්පර්ශයම අවධානයට ලක් විය. අවස්ථා දෙකකදී දීර්ඝ හුස්මක් දෙස අවධානය යොමු වී නැවත සක්මනෙහි යෙදෙන ශරීරය දිස්වේ. මේ අතරතුර අමනාපයෙන් සිටින පුද්ගලයාද වෙනත් සිතුවිලිද වරින් වර හිතට පැමිණ නැවත තනකොළවලට සිසිල පාදයට දැනීම නිරීක්ෂණය විය. මීමැස්සෙකු හිසෙහි වැසූ අතර ඌ පියඹා ගිය බවද නිරීක්ෂණය විය. තද හිරුවෙලිය නිසා ඇඟද තනකොළද ක්‍රමයෙන් උණුසුම් වූ බව නිරීක්ෂණය විය. සෙවන ඇති තැනකට යන ලෙස සිතුවිල්ලක් පැමිණි අතර සිහියෙන්ම සෙවණ ඇති තැනකට සක්මන් කළෙමි. තනකොළවල වඩා සිසිල් බවක් තනකොළ වල වඩා සිසිල් බවක් පාදයට නිරීක්ෂණය වූ අතර ඇඟේ උණුසුම් බව අඩුවන බවද නිරීක්ෂණය විය. මෙසේ සක්මනෙහි පැය භාගයක් පමණ යෙදී නිවසට පැමිණි විට වැටහුණේ මනාපය තුනී වී කවිලිවීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. ඒ වෙනුවට සතිමත් සක්මනෙහි කමටහන මෙසේ සටහන් කර. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
අමනාපය හෝ වේවා, මනාපය හෝ වේවාට හිත දැම්මොත් ඒක චිඩව බලවත් ගතිය නැතිලා. නැත්තම් තමයි යෝග කතන්දර ගොත කොතා පල්හැලි කිය කියා වමාරා කකයන්. නිසා මනාපේට මනාප වෙන්නපා, අමනාපේට අමනාප වෙන්නපා. එතකොට අපිට ඒකේ ධර්මතාවය දැක් ගන්න පුළුවන්. ඒ වගේ මේත් එක්ක ලියල් දක්වනකොට අපිට අනිත්‍යත් එක්ක හදා බෙදා ගන්න පුළුවන්. ඒ දෙකම හොඳ දේවල්. නිසා තවදුරටත් තමනාපේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
නැසෙ පොඩි අදහසක් කියන්න අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ද්වේෂසාර සිතුවිලි ගොඩාක් වලට ගලන් එනකොට ඒ ද්වේෂයම තමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියලා තිනවා අර ලොකු ඇණයක් ගලවන්න ඒ ඇණීම හිස ඒ ඇණේ જાතිය ඇණේකීම ගලවන්න ඕනේ කියලා. ඉතින් මට තේරෙච්ච එක තමයි ස්වාමීන් වහන්සේ ද්වේෂයක් එනකොට ඒ ද්වේෂයම තමයි ඇත්තටම යූස් කරන්න ඕනේ ඒ ද්වේෂය වෙනුවෙන් සටන් කරන්න කියලා. මේක හරි මතයක්ද ස්වාමීන් වහන්සේ? හරි.
ඔව් ඒ වැදගත්. ද්වේෂය පිළිබඳව ද්වේෂයම කටයුතු කරන දන්නේ කරන තමයි ඥානය කියලා කියනකොට තමයි. ද්වේෂය පිළිබඳවම කටයුතු කරන බැරි එක්කන මෝඩයයි කියලා කියනවා. ඉතින් ද්වේෂයට මුහුණ දීලා ද්වේෂයත් එක්ක ඉන්නකොට ද්වේෂය පිළිබඳව දැනගන්න පුළුවන්. ඒක මේ විශේෂ ඥානයක්. ඒකට යෝනිසමංස්කාරය කියලා කියන්න පුළුවන්. ඒ නිසා ද්වේෂය ආපුවාම මේ ද්වේෂ වෙන්නේ නැතුව ඒකත් එක්ක ඩීල් කරන්න. ඒතකොට ඩීල් කරනකොට හරියටම ඒක පිළිබඳ ඥානයක් එනවා. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අනුන්ගේ දේකට නෙවෙයි. ඒ නිසා ඒ දේ තවදුරටත් කරන්න ද්වේෂය පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ද්වේෂය කරන කෙනාට ටික කාලයක් ගියපුවාම ස්තුතිවන්ත වෙන්න පුළුවන් ඊට පස්සේ.
ඔව් ලව් කරන්න යන්න එපා හැබැයි. ඈ දැන් සැරයක් දෙසරයක් කරපුවට පස්සේ 3 4 5 කරන්න එපා. හරි.
සෝනස ඉතනේ කවුරු හරි කවණෙක් කෙනෙක් දැන් මේ යාළුවගේ ගරාජ් එකට ගිහිල්ලා මේ නිපතර මේ නොකරපු දේවල් වලට දෙකට මේ කෑ ගහපු වෙලාවක එතන මගේ අනිත් අල්ලෝ නැයි බයින් නැති කියලා. මොකයි බනින්නේ මම. ඒ වගේ
මමත් ඒකනේ ඔක්කොටම බනින්නේ ප්‍රේමයට, ඒ බනින්නේ ආදරයට.
එමෙ ස්වාමීන්
වහන්සේ. දතර මාත්‍ය හම්බෙද්ද වල්පොල
ඔන්ලයින් තමයි ස්වාමීන් වහන්සේ මං ගියේ නැහැ ටික දවසක්.
අනිවාර්යයෙන් කියන්න පුළුවන්.
එහෙමයි සර්.
කියපන් අපි කොන්ෆරන්ස් එකක් ඕගනයිස් කරලා තියෙනවා ලබන පෙබරවාරි 5 වෙනිදා. ඒකේ මේ මයින්ඩ්ෆුල්නස් ඇන් ඉට්ස් රිපකෂන්ස් වගේ කියන ටොපික් එකට රිචඩ් ඩේවිසන් ප්‍රොමිස් කරලා තියෙනවා විනාඩි 10කට 15කට ඔන්ලයින් එන්නම් කියලා. තේරෙනවද?
එහෙමයි සර්.
ඒකට වික්කු බෝධි එතන ගෑම බ්‍රිටිෂ් පාර්ලිමන්ට් එකේ ක්‍රිස් වගේ කට්ටිය ගෙනල්ලා අපි නිකන් දැනට සතිපාසල රිවයිව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි ටීචර් ඩේවිඩ්සන් එනවා. අපිට ගිය සැරේ හරියට ඕන වුණා. පියල් වල්පොල උනන්දු වුණා, ගන්න බැරි වුණා. මේ සැරේ අපිට එයා කන්සර්ට් එක දීලා තියෙනවා කියලා පණිවිඩ දෙන්න.
හොඳම ස්වාමීනි. මම මට ටොපික් එක නම් හරියට
මේ මොකද්ද මේ රිපකෂන්ස් ඔෆ් මයින්ඩ්ෆුල්නස් ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඔෆ් මයින්ඩ්ෆුල්නස් අනේ වගේ එකක් දාලා තියෙනවා. මට මතක නැහැ හරියට. කිව්වත් ඇරෙත් උඹට තේරෙන්නේ නැහැ නේ ඔබ පොඩි කම්බට කියපු වැඩේ කරපන්.
මම කියන මේ ස්වාමීනාංශ මේ පැලට සමහරවල් සහභාගී වෙන්න පුළුවන් නම් පුළුවන්කමක් තියෙදි
කියලා. නෑ ඉතින් අපි තාම ඒ ටිකට ගියේ නෑ. අපි හරි ගිය ගමන් දැන් ගියපාර උඹත් සම්බන්ධ වෙන්නේ අන්තිම ටිකට් එක අරගෙන ටොරොන්ටෝ එකේ.
එහෙමයි ස්වාමීනි.
ඒ වගේ තමයි. මේක එහෙම නෑ. මේක අපිට කාටවත් ආරාධනා කරන්න පුළුවන්.
හොඳයි ස්වාමීනි. මම පණිවිඩ දෙන්නම්.
හොඳයි.
සුරංගනි ඔයාලට අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
මම මේ අහන්න යන්නේ ඊයේ දේවතානුස්සතියේදී අහන ධර්මදේශනාව අහනකොට ඇති වෙච්ච ප්‍රශ්නයක්.
මොන අනුස්සතියේ? අපි සාමාන්‍යයෙන් මොකද ධර්මදේශන?
ඊයේ බ්‍රහස්පතින්ද දෙවියන්ගෙන් ප්‍රශ්න අහන දෙවියන්ගේ ප්‍රශ්න අහන මේ මේ දේවතා නුස්සති කොටස් වශයෙන් කරනවා නේද
ඔබවහන්සේ? දේවතා සංයුත්තේ.
ආ දේවතා සංයුත්තේ සමා වෙන්න ඕන ස්වාමීන් වහන්සේ.
ඔව්.
එතකොට අපි සාමාන්‍යයෙන් දෙවියන්ගෙන් යම්කිසි ඉල්ලීමක් කෙරුවහම ඒකෙන් දන්නවා දෙවියෝ කිසි දෙයක් අපිට කරන්නේ කියන එක.
හරියටම අඳුරංගණිගේ මොනවාරි ඉල්ලු වගේ තමයි. උඹලත් කවදාවත් මොකක්වත් කරන්නේ
නැහැ. ඒකෙන් තමුන්ට ආත්ම විශ්වාසයක් ධෛර්යයක්.
මට නම් අධෛර්යමයි එන්නේ. දැන් සුරංගණි වගේ දෙවි කෙනෙක් ඇදුවා නම් අධෛර්යය තමයි. මොනම දෙයක්වත් ඉල්ලුවට දෙන්නේ නැහැ. අපි ඉතින් ඉල්ලනවා.
ඔබවහන්සේ මොකුත් ඉල්ලලා නැහැ.
හරි දැන් අද ඉඳලා පටන් අරගන්න අර මේ මාස්ටර් ට්‍රේනින් එකේ කට්ටිය 10 දෙනෙකුට උගන්වපන්. අපේ මොඩියුල් එක රෙකෝඩ් එක දාලා දීපන්.
බලන්න ස්වාමීන් වහන්සේ.
හොඳමයි නෙවෙයි කරපන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මට හෙට රිපෝට් එකක් ඕනේ මේ ඒක කරන්න මොනවද අවශ්‍ය කියලා. මොකද බ්‍රිස්බේන් පැත්තෙන් කවුරුවක්වත් ඒකට අත දීලා නැහැ තාම.
එහෙමයි මම බලන්නම් ස්වාමීන් වහන්සේ. මට කම්පියුටර් එහෙම වැඩිය දැනෙන්නේ නැති හින්දා මම ඉතින් ඔහෙ සද්ද නැතුව ඉන්නේ වැඩිය.
නෑ නෑ සද්ද කරගෙන ඉන්නවා. කම්පියුටර් හොඳ කම්පියුටර් කරගෙන මටත් එවපන්. මේ හොඳට සද්ද කරපන්. එවවල සද්ද කරනකොට මම කැමැති ඔය දෙයියන්ගෙන් ඉල්ලුවාට දෙයියෝ දෙන්නේ නැත්නම් දෙයියෝ බම්බු ගන්නද? ඒතකොට දෙයියෝ අපෙන් ඉල්ලන එක එක දේවල්. ඒ නිසා මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ මේ සිෂන්ස් 8ක් තියෙනවා. රෙකෝඩ් එකේ තියලා තිනවා. ඒක කට්ටිට අහන්න කියන එක විතරයි තියෙන්නේ. එතකොට සුරංගියත් අහනවනේ අඩු ගන්න.
එහෙමයි මම ඒක කීපයක් ඇහුවා.
හරි ඒක තමයි ඒක ක්වොලිෆයිඩ්. දැන් දෙවෙනි සැරේ 8ම අහන්න ඕනේ. අහන ගමන් තව 10 දෙනෙක් බඳපන්කො. දැන් මැරෙනව නැත්තා හිටන්ද මැරෙන්න ඉස්සලා මොකක් හරි වැඩක් ඇති වැඩක් කරලා මැරියම්කො. එතකොට හැබැයි බයයි මට උඹලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අපිට පෙනපුම් බණ්ඩෙයිද කියලා.
දිව්‍ය ලෝකේ නම් යන එකක් නෑ සෝනේ.
එන්න මොකටද උඹට දෙයියන්ගේ බම්බු දෙයියන්ගේ මොනවද ඉල්ලන්නේ? වහල් පොතක් ඉල්ල ගන්නද? කාඩ් එක ණයට ගන්නද?
එතකොට සමහර වෙලාවට චිත්ත ශක්තියක් වගේ හයියක් ලැබෙනවා
දේවල්. දෙයියන්ට බඩේලියනවා. මේ භාවනා කරන කට්ටිය එක එක දේවල් ඉල්ලනකොට දෙයියන්ට කොරෝනා හැදුනා වගේ නේ. යකෝ මුන්ට මොකද වෙලා තියෙන්නේ? බුදුන්ගේ සරණ තියෙද්දි මේ දෙයියන් පිටිපස්ස යනවා කියලා. මාත් කාලයක් ගියා හැබැයි.
තවත් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. මේක
ඒක ඇහුවොත් මම තවත් එකක් ඉල්ලනවා. ආපංකෝ.
අත්දැකීමක් නොඋනත් අත්දැකීමක් කියලා මට හිතෙන හින්දා මේ අහන්නේ. හිතගමන් සාමාන්‍ය ජීවිතයේදී මේ හිත සංසුන් වෙලා භාවනාවට ඉඳ ගන්නවා වගේ එකක් වෙනවා. ඒ කියන්නේ මේ වෙලාවට ඔළුවේ මේ දකුණු පැත්ත ෆ්‍රීස් වෙලා වගේ මේ එකක් වෙනවා, හිරිවැටිගෙන ගිහින් වගේ එන් ස්විච් ඔෆ් වුණා වගේ ඉඳ ගන්නවා. එහෙම ඉඳගෙන වුණාම විනාඩි 20ක් 30ක් එහෙම දැන් අර වෙනදා වගේ සක්මනක් කරලා ඉඳ ගන්නව නෙමෙයි, එක පාට මෙහෙමම පරියන්කයකට ඉඳ ගත්තාම ඉඳ ගැනීමලා නැගිටිනවා. ඒ විදිහට දවසක් රැක පැය දෙකක් විතරම මම එහෙම ඉඳලා නැගිට්ටා පහුගිය දවසක. එතකොට ඒ වගේ එකක් හොඳ දෙයක් කියලා තේරෙනවා. නමුත් ඒක අර පරියන් සක්මනකින් පස්සේ පරියන්කයක් විදිහට ඉඳ ගැනීමක් නන් නෙමෙයි. ඒ වගේ දෙයකට අපි දිගටම අනුග්‍රහ කරන්න ඕන.
සිද්ධ වෙන දෙයක් නේ. සිද්ධ වෙන දෙයට එකක් ජයසිරි මංගලම් කියලා, සිරි දෙවිතු ගෙටි වැඩියා කියලා ඒකට අවශ්‍ය අනුග්‍රහ කරනවා. හරිය නෑ කියලා කරන්න දෙයක් නෑ. මොකද අතිරේක ලාභ නෙවුවා. කොහොමඩක්වත් නරක වැඩ කරන මිනිහට නරකට ඉබේම ඇදිලා යනවා. හොඳ වැඩ කරන මිනිහ හොඳට ඉබේ ඇදිලා යනවා. ඒක ඉතින් ස්වභාවනේ. අපි ඔක්කොම ඇබ්බැහියක් නේ සංස්කාරයක ඉන්නේ.
ඒක පාට බෙහෙමම පරියංකයක ඉඳගෙන හිටියා කියලා එහෙම සක්මනකින් තොරව ප්‍රශ්නයක් නැහැ නේද? මට හිතුනේ මම ඒකට නිවැරදි අනුග්‍රහයක් කරන්නේ නැද්ද කියන එක දැනගන්න.
ඉස්සරහට කරන්න පුළුවන්. ඉස්සරහට කරන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන්
සරණයි. සුවලබේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ, ඇත්තටම මට තියෙන ප්‍රශ්නයක් නෙවෙයි දැනගන්න ඕනේ. මේ හෙට අර සාමාන්‍යයෙන් අපි සෙනසුරාදා හවසට තියෙන මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක හෙට ෂෙඩියුල් කරලා තියෙනවාද නැද්ද කියන එක තමයි දැනගන්න ඕනේ.
චන්ද්‍රරත්න ආනතුරු කියනවා ෂෙඩියුල් කරමු කියලා. ෂෙඩියුල් කරලා කියන්න ඕන ටික මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මෙතන ඉන්නවා සොයිසයි ඉන්නවා, ආරි ඉන්නවා, ඒ වගේ කට්ටි ඉන්නවා. ඒගොල්ලෝ අපිට මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ දැන් මෙන්න මේ කට්ටිය දැනට කාරණාව තේරුම් අරගෙන වැඩ පටන් ගන්න තියෙනවා. විමල බුද්ධි ශාන්සේ 27 දිනකට දැනටමත් මාස්ටර් මේ මොඩියුල් සිෂන්ස් දියත් කරලා රෝහිණි මෑණියෝ කරලා තියෙනවා. තිලිනි උපේක්ෂායි කරනවා. ඒගොල්ලෝ අපේම Zoom එකේ කරන්න නිසා ඒගොල්ලන්ට ටයිම් ඇලොකේෂන් එක ප්‍රශ්නයක් තියෙනවා. රාජිකා එළඹිලා තියෙනවා. රාජිකාගේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක මම දැක්කා. දීප්ති නුවරින් පටන් ගන්න තියෙනවා. වයඹ මල්ලිකා පටන් ගන්න තියෙනවා. ඉතින් යනුව මේ තම සුබද සාංශ ළඟට මෙච්චරක් තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වැඩි කිසුමාන ඉඳලා අද වෙනකොට අපිපත් කරපු අයගෙන් සෑහෙන ප්‍රමාණයක් ප්‍රශ්න අහලා හෝ නාහ දැනුවත් කරලා තියෙනවා. ඉතින් මම පුළුවන් තරම් දීපාල්ටයි ධම්මසුබද්ද ස්වාමීන්ටයි මල්ලිකාටයි ශානිකාටයි ලක්මාලුත් දැම්මා. ඒ කටියට දාලා පුළුවන් තරම් මේක ගණ්ඩ කියලා. ඉතින් සුබද්ද ස්වාමීන් වහන්සේගේ අදහස් තියෙනවා, රාජිකා කිව්ව වගේ, තාරා කිව්ව වගේ මේ සබ් ගෲප්ස් වලට කඩපු නිසා අවුලක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක සුද්ධ කරලා දෙන්න ඕනේ. මම මේක හැමදාම කිව්වා. ඒක මම කරන්නම් සබ් ගෲප් වලට කඩලා ද්විත්වත් මණ්ඩලපත් කරනකම් මාසයක් ඇතුළත මේ 8 sessions දියත් කරන එක තමයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒක අර සබ් ගෲප් එකට හිත ගිහිලා තියෙනවා කට්ටියට 8 sessions වලට වැඩි. මේක වගේ දෙයක් කරන එක තමයි මගේ ස්වභාවය. ඒකට මට තේරෙනවානේ යන්නේ කොහෙද මල්ලිපොල් කියලා. ඉතින් ඒක විස්තර කරනවා මම හෙටත්. ඒක ටිකක් දැම්මට වෙහෙස කරයි. ඊයේත් සංඝයා රැස් වෙච්ච වෙලාවේ වන්දනාවෙන් පස්සේ මම සංඝයාට ආයෙසරයක් මතක් කරා. ඔයගොල්ලෝ කොච්චර පැටලව ගත්තත් මම හරි ක්ලියර් view එකේ ඉන්නේ. ඔයගොල්ලෝ සබ් ගෲප් වලට අහුවෙයි. හැබැයි ඔයගොල්ලන් කරන්න තියෙන්නේ මේ 8 week module එක record කරලා දෙන එක. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. නයිකේ සබ් ගෲප් එකකට බාහිර ඒකට අපි පෙනී හිටිනවා. මමයි චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේයි. ඉතින් ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගිය සුමාන එක ඊයේ තමයි පළ කරලා තියෙන්නේ. ඒක අපේ සතිපාසලියගේ දෝෂයක්. මම තුන් සැරයක් ඒකේ දොස් දැක්කා. ඊයේ පළ වෙලා තිබුණා. චන්ද්‍රරත්න හැමරෝ ඉන්නවද? අපි සෙනසුරාදා අර වගේම පැයක් ගන්නවනේ. හොඳයි චන්ද්‍රරත්න හැමතුරු ඉන්නවා කටහඬ ඇහෙන දුර. දැන් ඇත්තටම ඒකත් හරි අමාරු ප්‍රශ්නයක්. මොකද චන්ද්‍රරත්න හැමතුරුත් කැමති නැහැ මාව හම්බෙන්නේ. හරි ඒ කුටියට වෙලා ඉන්නේ. කමක් නැහැ වැඩ යනවනේ. ඉතින් අපි ප්‍රශ්න සාකච්ඡාවක් කරමු රාජිකා.
එහෙමයි ස්වාමීන් වහන්සේ මං හිතන්නේ දැන් මේ වෙනකොට නම් දැන් ඊයේත් පැහැදිලි කරපු නිසා මට හිතෙනවා කට්ටියට දැන් මේ කාරණේ පැහැදිලි. ඒක ඔබ වහන්සේ
කට්ටියට නම් තියා රාජිකාට පැහැදිලි වුණොත් නම් මම දිනු.
ඔව් මට පැහැදිලි
ස්වාමීන් වහන්සේ. අපේ අම්මේ මේ පේනවා මට කොරෝනා වෛරස් එකක් මේ ඇවිල්ලා තියෙනවා. ස්ක්‍රීන් එකේ පේනවා පැහැදිලිලා. ඒකටත් මට විනාඩි 10-15ක් දෙන්න පුළුවන්. එතකන් චන්ද්‍රත් රාමතුරාට මේක කරන්න පුළුවන්. මම ඉන්නේ කඩුවෙලේ. ඒක සෝට් අවුට් කරලා එවන්න. මට ඒක මතක් කරේ ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ. දැන් කෑලි කපලා තමයි වැඩ ගන්න වෙන්නේ. ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එකේ මට තියෙන්නේ රාජිකාට සම්බන්ධ වෙන්න වෙනවා කෝඩිනේට් කරන්න. මට තියෙන විනාඩි 10ක් විතර වගේ සම්බන්ධ වෙලා ඒකල මම එනවා කිව්වන්නේ ඒකට. ඒකේ ඇත්තටම මේ සතියේ තියෙන අයට කියන්නේ මේ සරල භාවයේ තියාගන්න 8 sessions ටික දාලා දෙන්න. එතකොට අපි අර කියන මේ ඒ අතරමැද මම මණ්ඩලපත් කරමින් යනවා මේ දවස්වල. ඒගොල්ලන්ට කෝඩිනේට් කරනවා. ඒ කට්ටියට අපි දැනුම් දෙන්න. අර අරක කරන්න එන්නේ. ඊට පස්සේ දාපු එක ඉතර කරගෙන මේ ඔබ මට තාර මුලින්ම කිව්ව ඔබාන්තිය කරන වැඩෙන් ඔක්කොම අවුල් වෙනවා කියලා. ඇත්තටම අවුල් වෙච්චාම මට ලොකු සතුටක් තියෙනවා. ඒ අවුල තුල තමයි මගේ ක්‍රියාකාරකම පේන්නේ. මොකද අපේ මිනිසුන්ට එච්චර දෙයක් තේරුම් කරලා දෙන්න බැරි. අඩු ගානේ අපේ ලක්මාල්ටවත් තේරෙන්නේ නැහැ ඒක. ඌ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉඳලා අහනවා අපි දැන් කරන්න ඕනේ මේ සබ් ගෲප් එකේ වැඩ පටන් ගන්න එකද කියලා. හොඳ වෙලාවට මේ අහන නිසා අතීතයෙන් හිටියොත් මට ඉතින් කියලා දෙන්න පුළුවන්. උඹකට රිවර්ට් වෙන්න ගහලා. මම හතර සැරයක් මේ වෙනකොට කියලා තියෙනවා. ඒ සබ් ගෲප් වල අපි කරන්න හදන්නේ හැම සබ්ජෙක්ට් එකකටම යනවා. දැන් අපි හිතන්නේ 15ක් විතර හදලා තිනවා. මට ඕනලා තියුනේ 10යි. මම හිතන්නේ අද වෙනකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලියුමත් ඉෂු වෙලා තියෙයි. ඒක සම්පූර්ණ වෙනස් චිත්‍රයක් එන්නේ. ඒකට අපිට විශාල 240 ගානක්ගේ ඉල්ලීමනවා. ඒකට අපේ ඉන්නේ 150ම එන්ගේජ් වෙනවා. 150 කරන්නේ මේ සිෂන් හතර කරන. ඒතර මාසෙක වැඩ තියෙනවා. මල්ලිකා කියන විදිහට සතිපාසලෙන් කෙරෙන 20 කෙරලි ඉවරයි දැන්. ඒ මාස්ටර් ට්‍රේනර්ස්ලගේ ඔළුව ක්‍රේල් වෙලා තියෙන එක තමයි අප්සෙට් එක තියෙන්නේ. ඉතින් ඒක අපි ප්‍රශ්න අහලා සනീപ කරගනිමු. එතකොට අරකටත් කාලේ පොඩක් බෙදලා දාන්න ඉංග්‍රීසි මීඩියම් එකටයි question and answer එකටයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම.
අප්පා. හරි වෙන කවුද කතා කරන්නේ?
දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
ඔව් මම මේ කියනවා ආරිටයි එතන ඉන්න කවුරු කට්ටිය පරණ අපේ හිටපු කට්ටිය ඉන්නවනේ බන්දුල ඉන්නවා. ඒගොල්ලෝ වහාම මේ මාස්ටර් ට්‍රේනර්ස්ලා විදියට මේ මොඩියුල්ස් 6 තම තමන් දන්න 10-15 දිනකට ක්‍රියාත්මක කරන්න අපිට ඒක දැනුවත් කරන්න මේ මම හරි ධම්මසුබද්ද සංසහාදී ඒක ලීඩ් කරන දීපාල් කරන්න. එතකොට අපි ඕගොල්ලෝ මේ දැනට මාස්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකේ නැත්තම් සලකා බලනවා, ඉන්නවනම් වැඩට දානවා. අපිට ඕනේ පරණ අස්සය ටික ජොකියෝ දාලා දුවන්න දැන්. ඉන්න කාට හරි ඉන්නවනම් උනන්දු කරවන්න. අපි එන මෙතනින් සමගන්නයි යන්නේ නිරෝෂ්. මට වන්දනා කරනවා කියලා වන්දනා කරන්න එතන. එතකොට ධම්ම මේ කුසල ආමතුරු වාඩි වෙනවා. අපි යනවා කමඨාන් සුද්ධ කරන්න.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට, ස්වාමීන් වහන්සේ. සාදු සාදු
සාදු සාදු
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. එහෙමනම් මම ඔබ ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමත ආරාධනා කරනවා. අපේ දෙවනි භාගය වැඩසටහනේ දෙවනි භාගය වන ධම්මදේශනා වැඩසටහන සමග ධම්මදේශනා වැඩසටහන ආරම්භ කිරීමෙන් දෙවනි භාගය දියත් කරන ලෙසට. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අයං ලෝකෝ පරලෝකෝ ජානතා සුප්පකාසිතෝ යංච මාරේන සම්පත්තං අපත්තං යංච මච්චුනා සබ්බං ලෝකං අභිඤ්ඤාය සම්බුද්දේන පජානතා විවටං අමතද්වාරං ඛේමං නිබ්බාන පත්තියා චන්නං පාපිමතෝ සෝතං විද්දස්සං විනලී කතං පාමොජ්ජ බහුලා හෝත ඛේමං පත්තත් බික්කවෝති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, ඉතින් අපි මේ සතියක් පාසා එකතු වෙලා කරන කතා බහක් එක තමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් එවැනි අවස්ථාවක අපි මේ සාකච්ඡාවක් විදිහට ටික ටික මෙන්න මේ කරන වැඩේ පැහැදිලි කරගන්න, මොකද්ද මේ කරන්නේ කියන එක තව තව විමසන්න තමයි වෙලාව ගන්න. ඉතින් එහෙම විමසනකොට ඇත්තටම මේ සාකච්ඡාවක් විදිහට මේක කරගෙන යනකොට, කතා බහක් විදිහට මේක කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ, අහගෙන ඉන්න පිරිස වගේම මේ කතා කරන පිරිසත් මේ ධර්ම දේශනා කරන පිරිසත් අන්න ටිකෙන් ටික පරිවර්තනයකට ලක් වෙනවා. එතකොට හිතෙනවා මේ ධර්ම දේශකයන්න් වහන්සේ නම් ඉගෙන ගන්නේ නැහැ, ඒ වෙනුවට බණ අහන කට්ටියට තමයි මේ ප්‍රකාශ කරන්නේ කියලා. නමුත් ඇත්තටම අන්න බණ කියන කෙනත් යම් යම් විදියට පිරිසුදු වීමකට, පැහැදිලි වීමකට ලක් වෙනවා. ඒ වගේම අහන පිරිසත් නැවත නැවත ඇසීම තුළින් යම් කිසි පැහැදිලි කිරීමකට, පිරිසුදු වීමකට ලක් වෙනවා. ඉතින් ඒ විදිහේ උත්සාහයක තමයි අපි මේ යෙදිලා ඉන්නේ. ඉතින් එහෙම යෙදිලා ඉන්න අවස්ථාවක මට හිතුණා අද පොඩි නිකන් කතන්දරයක් කියලා පටන් ගන්න. මොකද කතාවක් කියලා පටන් ගත්තෙත් නැති හින්දා කාලෙකින්. ඉතින් මොකද්ද මේ කතාව කියලා බැලුවොත්, සමහර විට මේ ඉන්න පිරිස බොහොම කැමති කුඩාවදී අහන දකින්න ලැබුණු දෙයක් වෙන්නත් පුළුවන්. මොකද්ද අන්න අර කුඩාවදී අපි සමහර විට දැකලා තියෙනවා. මම නම් ඒ කාලේ දැක්කේ නෑ ඇත්තටම. කොහොම හරි අන්න විනීදපු කියලා යම් කිසි කාටුන් එකක් තියෙනවා. මේක මේ අමුතු විදිහේ කතාවක්, පොඩි කෙනෙක්ට වුණත් බොහොම හිත් බඳින කතාවක්. මොකද්ද මේ වලහෙක් ගැන තමයි කියන්නේ, කහපාට වලහෙක් ගැන. මේ වලහා මේ පැණි, මී පැණි පිළිබඳ විපාසිකින් පෙළෙන වලහෙක්. හොඳට මේ වලහා ගැන කියන කතාවේදී අන්න මොකද වෙන්නේ, මේක අවුරුදු 5-6 කෙනෙක්ට වුණත් අන්න බොහොම හිත් බඳින කතාවක්, වගේම අවුරුදු 50ක කෙනෙක්ට වුණත් මේක බලලා ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ විදිහට අන්න අර අමුතු විදිහේ සරලත්වයක් තුලින් ලොකු ගැඹුරක් කතා කරන කාටුන් එකක්. ඉතින් ඒකේ පොඩි කතාවක් කියලා අද මේ ධර්ම දේශනාව පටන් ගන්න කියලා මට හිතුණා. මොකද ඒ කතාව ඔන්න මේ විනීද පූ, මේ පූ බලහා මොකද කරන්නේ, තමුන්ගේ යාළුවෙක්ගේ උපන්දිනයක් එතකොට ඒ උපන්දිනේ සඳහා මෙයා අන්න තෑග්ග විදිහට දෙන්න කල්පනා කරනවා. මීපැණි පිරිච්ච භාජනයක්. අපි හිතමු ලොකු ජෑම් බෝතලයක් වගේ එකක්. මීපැණි පුරෝලා. ඉතින් ඒක තමයි තෑග්ග විදිහට දෙන්න අදහස තියෙන්නේ. ඉතින් ඒ තෑග්ග අරගෙන ඔන්න දැන් යාළුවා හොයාගෙන කැලේ මැද්දෙන් ගමන් කරනවා. ඉතින් එහෙම යනකොට ඔන්න හම්බ වෙනවා බකමූණෙක්. බකමූණා මේ කැලේ බොහොම ප්‍රසිද්ධ ඥානවන්තෙක් විදිහට ප්‍රසිද්ධ කට්ටි උපදෙස් එහෙම ගන්නෙන කෙනෙක්. ඉතින් මෙයා හම්බුනේ ඉඳා මේ වළහ මොකද කරන්නේ? ඔන්න අර ජෑම් බෝතලේ අකුරෙන් ලියා ගන්නවා. සුබ උපන්දිනයක් ඔබට කියලා ලියා ගන්නවා. ලියාගෙන ඔන්න තව ටිකක් යනවා. එහෙම යනකොට දැන් ඔන්න මහන්සි. දැන් කැලේ මැද්දෙන් සෑහෙන දුරක් යන්න තියෙනවා. මහන්සි බඩගින්නකුත් යලපිලා එනවා. ඉතින් මොකද කරන්නේ? ආතේ මීපැණි බෝතලයක් තියෙනවානේ කියලා මීපැණි බෝතලේ ආහාරයට ගන්නවා. ඒකෙන් සතුටු වෙනවා. ඒක ආහාරයට අරගෙන අන්න ඉවර වුණාට පස්සේ කල්පනා වෙනවා, යකෝ මම මේක මේ තෑග්ගට අරන් යන එකනේ, දැන් මට තෑග්ගක් නැහැනේ කියලා කල්පනා වෙනවා. මම මේ තෑග්ගට අරගෙන යන ගියපු එකනේ මේ ආහාරයට ගත්තේ කියලා කල්පනා වෙනවා. ඉතින් එහෙම කල්පනා වුණාම මොකද කරන්නේ? කමන්නේ කියලා ඉතින් ඔය දැන් හිස් බෝතලේ තමයි අරගෙන යන්නේ. මේ හිස් බෝතලේ ගිහිල්ලා අර කියාපු යාළුවට මෙන්න මේ හිස් බෝතලේ බාර දෙනවා. දැන් හිස් බෝතලයක් තමයි දෙන්නේ. ඒක ගහලා තියනවා මොකද්ද? සුබ උපන්දිනයක් ඔබට කියලා ගහලා දෙනවා. ඉතින් මොකද හිස් බෝතලේ දුන්නාම අරයා කල්පනා කරනවා, මේ හිස් බෝතලේ මට නොයෙකුත් දේවල් දාන්න පුළුවන්. මගේ උපන්දිනේට හම්බුන මේ දේවල් අඩංගු කරන්න පුළුවන් වාජනයක් වගේ කියලා. අන්න ඉතින් ඒක බාරගෙන යම්කිසි සතුටක් හිතේ ඇති කරගන්න. එතන මෙන්න මේ වළහගේ ස්වභාවය මේ කතාවෙන් අපිට පෙන්නුම් කරනවා. ඉතින් ඔය වගේ කතාවක් ඇහුවාම අයියෝ මාර වළහෙක්නේ කියලා තමයි අපිට හිතෙන්නේ. අර දෙන්න ගිය එක මගදි කාලා ඉවර කළා, ඊට පස්සේ හිස් බෝතලයක් ගිහිල්ලා දුන්නා කියලා. නමුත් මෙන්න මේ කරන ක්‍රියාව පිටිපස්සේ, මේ චරිත ස්වභාවය පිටිපස්සේ අපි මේ කතා බහ කරන යම්කිසි ගැඹුරක්, නොදන්න පැත්තක්, අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා. ඉතින් ඒ වගේ දිහාවකට තමයි අද ධර්ම දේශනාව යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ කතාව හිතේ රඳවගෙන අපි තව ටිකක් ඉදිරියට යමු. ඉතින් මේ සම්බන්ධ වෙලා ඉන්න පින්නතුන් අන සති කීපයක් සම්බන්ධ වෙන කෙනෙක් දන්නවා ඇති. අපි මේ එක සූත්‍ර දේශනාවක් ඔස්සේ ඉදිරියට යනවා. දැන් ගිය සතිය ගෙනහලා නැවැත්වේ කොහෙද? අන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අර රජතුමාට මේ තමුන්ගේ උපස්ථායකයෙක්ගේ ගුණ ප්‍රකාශ කරනවා. එතකොට කියනවා මොකද්ද? දැන් ඔබට මම ඔබේ වස්ස ආරාධනාව බාරගත්තේ නැති වුණාම හිතේ තරහක්, අපහැදිලි ගතියක්, ද්වේෂයක් වගේ දෙයක් ඇති වුණා. නමුත් අන්න මේ මගේ උපස්ථායකයාට, ඒ ඝටිකාර කියන තැනැත්තට නම් මේ විදිහේ හිතේ අපහැදිලි ගතියක්, නුරුස්සනා ගතියක් ඇති වෙන්නේ නැහැ කියලා මෙන්න මේ ඝටිකාරගේ යම්කිසි ගුණ ප්‍රකාශ කිරීමක් තමයි මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කරන්නේ. ඇති වෙන්නේත් නැහැ, ඉදිරියට ඇති වෙන විභවෙත් එයා තුල නැහැ කියලා සඳහන් කරනවා. එහෙම කියලා මෙතනින් මේ ගුණ ප්‍රකාශය නවත්තන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ තැනැත්තාගේ ගුණ තව තව ප්‍රකාශ කරමින් යම්කිසි දේශනාවක් වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ, මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට එතන මෙන්න මේ ඝටිකාර පිළිබඳ, ඝටිකාරගේ ගුණ වැයුමක් වගේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මේ කරන්නේ කවුද? මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තමයි. අන්නර කිකි කියන රජතුමාට තමයි මේ කියන්නේ. එතකොට කියනවා රජතුමනි, එන්න කාරණු පහයක් එක දිගට කියාගෙන යනවා. එකක් කියනවා රජතුමනි, මේ ඝටිකාර තෙමේ අන්න බුදුන් සරණ ගියේ වේ, දහම් සරණ ගියේ වේ, සංඝුන් සරණ ගියේ වේ. ඔන්න එයාගේ පළවෙනි ගුණයක් විදිහට පෙන්නවා. මෙන්න මේ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන සරණ එයා ගිහිල්ලා තියෙනවා. ඊළඟට කියනවා මේ ඝටිකාර තෙමේ ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, සොරකමින් වැළකුණේ වෙයි, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි, මුසාවාදෙන් වැළකුණේ වෙයි, ඒ වගේම සුරාපානෙන් වැළකුණේ වෙයි කියලා ඔන්න දෙවනුව සඳහන් කරනවා. ඊට පස්සේ තුන්වෙනුව කියනවා බුදුන් මේ ඝටිකාර තෙමේ බුදුන් කෙරෙහි නොසෙල්වෙන සද්ධාවෙන් යුක්ත වූයේ වෙයි, ධර්මය කෙරෙහි නොසෙල්වෙන සද්ධාවෙන් යුක්ත වූයේ වෙයි, සංඝයා කෙරෙහි නොසෙල් වෙන සද්ධාවෙන් යුත්තවේ වෙයි. ඉතින් මෙහෙම කියාගෙන යනකොට සමහර විට අපි අර කලින් කාලයකට කලින් කතා බහ කරපු ඒවා එහෙම මතක කෙනෙක් ඉන්නවා නම් තේරෙයි. මෙන්න මේ යම්කිසි විදිහක මේ ආර්ය පුද්ගලයෙක් පිළිබඳ කතාවක් තමයි මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. ඇයි මේ විදිහට කියන්නේ? මෙහෙම බුදුන් කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි නොසෙල්ෙන සද්ධාාවක් තියෙනවා කියලා මේ විදිහට ප්‍රකාශ කරන්නේ සාමාන්‍ය ඔය ඒ ආර්ය පුද්ගලයෝ ගැන ප්‍රකාශ කරනකොට. ඉතින් ඊළඟට සඳහන් කරනවා තුන්වෙනි කරුණ විදිහට ඒක කියලා. හතරවෙනිව කියනවා මේ ආර්යයන් විසින් කැමති සීලයෙන් මෙන්න මේ ගාඨීකාර තෙමේ යුක්ත වූයේ වෙයි. ඒ වගේම පස්වෙනිව සඳහන් කරනවා දුක්ඛ සත්‍යයේ සැක නැත්තේ වෙයි. දුක්ඛ සමුදය සත්‍යයේ සැක නැත්තේ වෙයි. දුක්ඛ නිරෝධ සත්‍යයේ සැක නැත්තේ වෙයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍යයේ සැක නැත්තේ වෙයි කියලා ඔන්න පස්වෙනුවත් කරුණක් කියනවා. ඊට පස්සේ හයවෙනුවත් කියනවා. ඒ වගේම මෙයා මෙන්න මේ ඕරම් භාගීය කියන මෙන්න මේ පහළට අදින සංයෝජන පහ දුරු කළා. අනාගාමී විදිහට හෝපපාතික උප්පත්තිය ලබන ස්වභාවයක් තමුන් තුළ ඇති කරගන්නවා ගැන තියෙනවා කියලා ඔන්න හයවෙනි කරුණකුත් ගෙන හැර දක්වනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ගාඨීකාර ඒ උපස්ථායකයාගේ ගුණ ප්‍රකාශ කිරීමක් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සිද්ධ කරනවා. ඉතින් එහෙම සිද්ධ කරලා මොකද්ද මේ කියන්නේ? මේ රජතුමාට මොන වගේ දෙයක්ද මේ පැහැදිලි කරන්නේ කියලා බැලුවොත් ඇත්තටම මේ ගාඨීකාර කියන උපස්ථායක තෙම මෙන්න මේ ශාසනයේ මේ කියන කතාව සාක්ෂාත් කරපු කෙනෙක්, මේ සත්‍ය තමුන් තුළින් අත්දැකපු කෙනෙක් බව තමයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ විදිහට මෙන්න මේ ආර්ය පුද්ගලයන් පිළිබඳ කතාබහක් අපි අහලා තියෙනවා. එතකොට ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක් පිළිබඳ කතාවක් අපිට නිතර අහන්න ලැබෙනවා. ඔය රතන සූත්‍රය එහෙම කියනකොටත් අහන්න ලැබෙනවා. ඉතින් ඒ වගේ විස්තරයක් තමයි මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් මෙතෙන්දී ගෙනහැර දක්වන්නේ. ඉතින් අර එහෙම මුලින් ඉඳලා පටන් අරගෙන කියාගෙන කියාගෙන ඇවිල්ලා අන්තිමට කියනවා හරි මෙයා මෙන්න මේ විදිහට ඕරම් භාගීය කියන සංයෝජන පහ දුරු කළා. මේ විදිහට මේ ලෝකෙට ආපහු එන්නේ නැති අනාගාමී විදිහට බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උපපාතික උප්පත්තියක් ලබන තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ කියන කරුණු ටික ටික අපි පොඩ්ඩක් පැහැදිලි කරලා බැලුවොත් ඇත්තටම මේ සෝතාපට්ටි සෝවාන් වුණ පුද්ගලයෙක් පිළිබඳත් මේ විදිහටම මේ කරුණු ටිකම කියනවා. අර අන්තිම කරුණ ඇරෙන්න. එතකොට ඔන්න ඔය විදිහේ පැහැදිලි කිරීමක් අපිට තැන් තැන්වල දකින්න පුළුවන්. එතකොට මේ එක තැනක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේද කොහෙද මම හිතන්නේ අහනවා මේ සෝතාපට්ටි සෝතාපට්ටි කියනවා. කුමකින්නම් මේ විදිහට හඳුන්වනවද? එතකොට කියනවා සෝත සෝත කියලා හඳුන්වනවා. තරා විදිහක කියනවා නම් මේ දියපහරක් කියන අර්ථයෙන් තමයි මෙතන සඳහන් කරන්නේ. එතකොට මේ සෝතේ සෝතේ කියලා හඳුන්වන මොකද්ද මේ සෝතේ කියලා අහන මුලින්. එතකොට කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සෝතේ විදිහට හඳුන්වන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව කියලා ගන්නකෝ. අපි මේ කරන පුහුණුව කියලා ගන්නකෝ. අන්න ඒක තමයි සෝතේ විදිහට හඳුන්වන්නේ කියලා කියනවා. ඊට පස්සේ සෝතාපට්ටි සෝතාපට්ටි කියලා කියනවා කොමකින්න සෝතාපට්ටි වේද? සෝතේට ආවා වේද? එතකොට කියනවා මෙන්න මේ යම්කිසි තැනැත්තෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වූයේද අන්න ඒ තැනැත්තා මේ විදිහට සෝතාපට්ටි විදියට හඳුන්වනවා. මෙන්න මේ ධර්මයට පැමිණියා, මේ ජලපහරට පැමිණියා. එතකොට එයා එතනින් පස්සේ අන්න කොහොමත් ඒ ගමනේ යෙදෙනවා. හරියට සැඩ පහරකට අහු වුණාම හරියට අහු වුණොත් ඒ මිනිස්සයා ආපහු බේරිලා එන්නේ නැහැ වගේ. මෙන්න මේ ධර්මයත් හරියට අහු වුණු කෙනා මේ සැඩ පහරේ හැම්ම ඇදිලා ගිහිල්ලා නිවීමටපත් වෙනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට සැඩපාරක ඇදිලා යනවා කිව්වහම අපිට ටිකක් හිත කරදර ගන්න වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් ඇත්තටම මේ නිවීමක් දිහාවට ඇදිලා යන සැඩපාරක් තමයි කියන්නේ. එතකොට අපි හැම වෙලේම අහලා තියෙනවා ඔය සූත්‍ර දේශනාවල, නොයෙකුත් සූත්‍ර දේශනාවල ඒ බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වය ලැබලා ඒ මුල් කාලේ වුණත් ඒ අසකුල පුත්‍රයාගේ යහළුව පිළිබඳ කතාවේදී හැම ඒ හැමතැනම සඳහන් වෙනවා මේ කෙනෙක් ධර්මය සාක්ෂාත් කරාම කියනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති ඔන්න ප්‍රකාශ තියනවා. ඉඩස ධම්ම චක්කෙ බැලුවත් අපිට ඒක තියනවා. එතකොට හැම තැනම ඔන්න විදිහට මෙන්න මේ ප්‍රකාශයක් යම් කිසි වචන කිහිපයක් සඳහන් වෙනවා. මොකද්ද මේ කියartifactId? ඇයි මෙහෙම හැම තැනම මෙහෙම කියන්නේ කියලා බැලුවොත් ඔන්න ඔය සෝත කතාව තමයි කියන්නේ. ආපහු යම් කිසි දෙයක් තියුණා කියලා හිතාගෙන ඉඳියා. දැන් ඉතින් ඒක නිවීම දිහාවට යනවා. ජලපහරට අසු වෙලා යනවා. ආපහු හැරිලා බලන්න, හැරිලා එන්න අවස්ථාවක් තව දුරටත් නැහැ. එහෙම නැත්තම් කියනවා අන්න ගින්නක් පත්තු වෙවි තියුණා. බොහොම ගිනි දැල් නගමින් බුර බුරා ඇවිලෙන ගින්නක් තියුණා. නමුත් මේ ගින්න අන්න දර නැති වෙලා නිවිලා ගියපු දවසට ඒ ගින්න එතනින් අහවර. ආයි ගින්න කොහෙ ගියාද, අරහෙ ගියාද, මෙහෙ ගියාද කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ කියලා කියනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි මේ කියන්නේ. එතකොට මොකද්ද? අන්න මේ තැනැත්තා මේ විදිහේ නැවෙත්ත නොයනා ගමනක් ගියා. ආපහු නොහැරෙන ගමනක් ගියා. ඉතින් ඒක නිසාමද කොහෙද බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ පාරමී පුරණ කාලේ මේ ලෝක ධාතුවේ හතර වටේ හැමතැනම මම කරක් ගහලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා. නමුත් අන්න අර අනාගාමී ලෝක පහට, ඒ බ්‍රහ්ම ලෝක පහට ගිහිල්ලා නැහැ. මොකද හේතුව? ඒකට ගියා කන්නේ ආපහු හේමක් නැති හින්දා. ඒකට ගියා කියන්නේ නැවත හැරීමක් නැති හින්දා. එතකොට කියනවා අර ගිනි පුළඟක්, ගිනි පුළඟුවක් අන්න පත්තු වෙලා ඉහළට ඉහළට යනවා දහසෙ. අන්න ඒ වගේ ගමනක් පිළිබඳ තමයි මෙතෙන්දි සඳහන් කරන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවේ වේවා, මේ අපි කතා කරගෙන යන එකේ වේවා, අන්න තව ටිකක් ඉස්සරහට ඉස්සරහට ඕවා නැවත නැවත එන ස්වභාවිකුත් තියෙනවා. කොහොම හරි දැනට අපි හිතාගමු මෙන්න මේ විදිහේ හැරෙන්නේ නැති ගමනක්, නිවීම දිහාවට යන ගමනක්, ආපහු ඇවිලෙන්නේ නැති ගමනක් යනවා කියන ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔහොම විස්තරයක් කරපු ගමන්, ඔහොම පැහැදිලි කිරීමක් කරපු ගමන්, මොන වගේ පැහැදිලි කිරීමක් දා එහෙනම් පංචශීලයේ රකින්න මේ තැනත්තා. ඊළඟ බුදුන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි නොසැලෙන සද්ධාාවක් තියෙනවා. ඉතින් ඔහොම කිව්වහම කෙනෙක් ගොඩක් වෙලාවට හිතනවා ආ එහෙනම් අපිට නම් මේ අමාරුයි, සෑහෙන දුරයි, තව සෑහෙන යන්න තියෙනවා කියලා. නමුත් ඇත්තටම ඊට වැඩි සරලත්වයක් තුලින් ලං කරගන්න පුළුවන් ප්‍රතිපදාවක් පිළිබඳ තමයි මේ කියන්නේ. ඒ වගේ ආර්යකාන්ත සීලය කියලා කියනවා, ආර්යයන්ට කැමති සීලය කියලා කියනවා. එතකොට ඕකත් හරියට ප්‍රශ්න නගනවා. මොකද්ද මේ සීලය? කොහොකටද මේකට අදාළ වෙන්නේ කියලා කියනවා. දැන් මෙතන පංචසිල් ගැන කියලා තමයි කියන්නේ මේ ආර්යයන් කැමති සීලේ මේ තැනැත්තා හික් වෙනවා කියලා. එතකොට කලින් කියනවා පංචසිල් සමාදන් වෙලා ඉන්නවා, ඊට පස්සේ කියනවා ආර්යකාන්ත සීලයක් මේ තැනැත්තට තියෙනවා කියලා. එතකොට මේ ආර්යකාන්ත සීලය කියලා ඇත්තටම අවම මට්ටමක් තමයි පෙන්වන්නේ. අවම මට්ටම මොකද්ද? අන්න අර ඒ ආනන්තරීය පාප කර්ම කියන පහ සහ හය වෙනුව තව දෙයක් පෙන්නනවා. එන්නේ හය තමයි පෙන්වන්නේ මේකට. එතකොට ඒක අවම මට්ටම මේක කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මහා පාප කර්මනේ ආනන්තරීය පාපන, මව මැරීම, පියා මැරීම, බුදුන් ගෙලේ සෙලවීම, ඔය වගේ දේවල් තමයි එතන සඳහන් වෙන්නේ. ඊට පස්සේ හයවෙනි කර්ණ විදිහට පෙන්නනවා මොකද්ද? අන්න මිත්‍යා දෘෂ්ටිය ගැනීම, වෙන සාස්ත්‍රුන් කෙනෙක්ගේ සරණ යාම. ඉතින් ඔය කරුණු හය මේ තැනත්තට කරන්න බෑ කියන ස්වභාවයක් තමයි මේ කියන්නේ. එච්චර ඕලාරික වෙන්නේ නැහැ මේ තැනැත්තගේ හිත කියන ස්වභාවයක් තමයි මේ කියන්නේ. එතනින් එහාට අන්න තමුන් ඉන්න දිහාව අනුව අන්න සීලයක් සමාදන් වෙලා තියෙන්න පුළුවන්. ගිහි කෙනෙක් නම් පන්සිල් සමාදන් වෙලා තියෙනවා. ඊළඟට පැවිද්දෙන්නම් එක්ක සාමණේර දස සීලයක්, එහෙම නැත්නම් උපසම්පදා සීලයක් සමාදන් වෙලා තියෙනවා. ඊට පස්සේ සිල් ගත්ත කෙනෙක් නම් උපෝසත අටාංග සීල් සමාදන් වෙලා තියෙනවා. අන්න ඒ සමාදන් වෙච්ච මොකක් හරි එක රකින්න කියන අදහසක් තමයි තියෙන්නේ. ඒක නොකැඩී රකින්නවද, නියතෙන් කැඩෙන්නේම නැද්ද කියලා ඇහුවොත් එහෙම දෙයක් නෙමෙයි. ඒ වුණාට අන්න කැඩෙන එක සංගෝගන දඟලන්නේ නැහැ. ඒ වෙනුවට තමුන් ඒක ඒ වෙලාවේ විසඳගෙන, නිරවුල් කරගෙන නැවතත් හික්මීමක් ඇති කරගන්න කියන වගේ ස්වභාවයක් තමයි මෙතෙන්දි සඳහන් කරන්නේ. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක කෙනෙක් කාලයක් තිස්සේ හික්මෙනකොට තමුන් පිළිබඳ අධ්‍යයනයකින්, තමුන් පිළිබඳ විමසීමකින් මේ විදිහේ කාලයක් ගෙවෙනකොට ඇත්තටම මේ තැනැත්තාගේ හිත තුළ යම්කිසි විදිහක පරිවර්තනයක් ඇති වෙනවා. ඒක ඉතින් අපි කාට කාටත් තම තමුන්ගේ මට්ටමින් අත්දකින්න පුළුවන් දෙයක්. ඉස්සර මම මේ වගේ දේවල් වලට මේ පමණකට දුක් ගත්තා. දැන් එපමණ දුක් ගන්නේ නැහැ. ඔන්න ඔය පරිවර්තනේ අපි කවුරු කවුරුත් අත්දැකලා තියෙනවා. එතකොට එන්නේ පරිවර්තනය ගැන තමයි කියන්නේ. මේක මේ විදිහට කාලයක් කරගෙන යනකොට මේ තැනැත්තට අන්න අර ශික්ෂාපද කැඩෙන ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනවා. බුදුන් ධර්මයා සංඝයා කෙරෙහි කලින් මොකක් හරි හිතලා කල්පනා කරලා කරගත සද්ධාාවක් තියුණාද දැන් ඒක බොහොම ස්ථිර දෙයක් බවට පත් වෙනවා. මොකද හේතුව දැන් තමුන් තුලින් මේ කියන කතාව හරි මම සාපේක්ෂ නිවනක් අර කියපු විදිහට අත්දැකලා තියෙනවා. කොහොමද අත්දැකලා තියෙන්නේ? අන්න කලින් මම මේ වගේ දෙයකට මෙච්චර වෙහෙස ගත්තා. දැන් මම මෙච්චර වෙහෙස ගන්නෑ. එතකොට හිතලා කල්පනා කරලා බැලුවොත් වෙහෙස ගන්නෙම නැති වුණ දවසට කොහොමද කියලා කල්පනා කරන්න පුළුවන්. හිතට නගා ගන්න පුළුවන්. ඒක එතකොට අන්න අර ප්‍රතිපදාවක් තුලින් තමුන් විසින් දැකපු දෙයක් තමයි ඔය කියන්නේ. ඒතර ඒ විදිහේ විශ්වාසයක් මේ තැනත තුළ ඇති වෙලා තියෙනවා. ඉතින් මේ විශ්වාසය එක්කම ඇති වෙන දෙයක් තමයි මොකද්ද? මෙන්න මේ දුක පිළිබඳ, දුකට හේතුව පිළිබඳ, දුක නැති කිරීම පිළිබඳ, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ තවදුරටත් සැකයක් නැහැ. ටිකෙන් ටික ඒක පැහැදිලි වෙනවා. මම මේ කරන ප්‍රතිපදාව හරි. මේකෙන් මට මේ විදිහේ සහනයක් ලැබිලා තියෙනවා. තවදුරටත් කරොත් තව තවත් සහනයක් ලැබේවි කියන අදහසක්, විශ්වාසයක් මේ තැනත තුළ තියෙනවා. එතකොට තමුන්ගේ හිත තුළ මේ වෙන පරිවර්තනය, තමුන්ගේ හිත තුළ මේ වෙන සැහැල්ලුව, කලින් වගේ ඕලාරික ස්වභාවයක් නැති බව අත්දකින මේ තැනැත්තා. එතකොට අපි හිතමු අන්න පොඩි දරුවෙක් වුණත් මේ විදිහේ ප්‍රකාශයක් කරන්න පුළුවන්. මොකද්ද කියනවා, දවසක් කියනවා, පෞද්ගලික දවසක් කියනවා, කෙනෙක් කියනවා, මොකද්ද මම මේ විදිහට මේක සති දෙක තුනයි හුරුදු කරේ. එතකොට මේ දරුවා කියනවා මොකද්ද, මට ඉස්සර තරම් දැන් බරක් දැනෙන්නේ නැහැ. මගේ ඇඟ වුණත් ඉස්සර තරම් බර නැහැ කියලා සඳහන් කරනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? අන්න මේ තමන් මේ පොඩි දෙයක් පුරුදු කළා, ටික කාලයක් පුරුදු කළා. මේ දරුවා කියනවා මම ඉස්සර තරම් මම බර නැහැ. දැන් මම සැහැල්ලුවෙන් යනවා වගේ දැනෙනවා මට. සැහැල්ලුවෙන් වැඩ කරනවා වගේ දැනෙනවා මට. එතකොට ඔන්න ඔය සැහැල්ලුව, ඔන්න ඔය බර නැති ගතිය තමන් තුලින් දකින්න පුළුවන් දෙයක්නේ. ඔය බර නැති ගතිය, ඔය සැහැල්ලුව දැනෙන්න දැනෙන්න ඒ තැනැත්තට ඇත්තටම අර ප්‍රතිවිරෝධය, අපි කියන්නේ රෙසිස්ටන්ස් කියලා, ඒ ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනවා. පොළවේ ඇවිද්දත් ඒක තියෙනවා. කෙනෙක් එක කතා බහ කරත් ඒක තියෙනවා. කෙනෙක් එක වැඩ කටයුතු කරත් ඒක තියෙනවා. කලින් තරම් අන්න අර ඝර්ෂණයක් නැහැ. ඒ වෙනුවට සැහැල්ලුවෙන් ගමන් කරනවා. ඝර්ෂණේ වැඩි වෙන්නේ මොකද කරාවෙන්නේ? අපි එකම තැන දඟලමින් පොළව කාගෙන, පස් කාගෙන, හාරගෙන ඔහොමනේ ගමන. මේ වෙනුවට අන්න ඝර්ෂණේ අඩු ස්වභාවයක් ටික ටික මතුවලා එනවා. එතකොට කියනවා අන්න මට මේ කලින් වගේ බාර ගතියක් නැහැ. ඔය සැහැල්ලුව, ඔය බර අඩු ගතිය ගැන සඳහනක් කරනවා, ප්‍රකාශයක් කරනවා. මොකද්ද? අන්න අපි හිතමු සමහර විට මේ විදිහේ ප්‍රතිපදාවක් කරන්න නැති කෙනෙක්, මේ විදිහේ පුහුණුවක් කරන්න නැති කෙනෙක් අන්න මේ පඩි පෙළ නගින්න ගිහිල්ලා අපි හිතමු එක පඩියක් බිමට වැටුණා ඉස්සලා. එක පඩිය ඉලිස්සලා වැටුනේ. මොකද වෙන්නේ? අන්න අතපය කැඩිලා සමහර විට ඔන්න ඉස්පිරිතාලේ ගිහිල්ලා මාස 6-7ක් කකුල් උඩ තියාගෙන ඉන්න තරමට ආපදාවක් එනවා. මොකද ඒකට හේතුව අන්න අර ඝර්ෂණය පිළිබඳ කතාවක් ඔතන තියෙනවා. අර ශරීරය හරි බරයි, හිත හරි බරයි. ඒකට සාපේක්ෂව දැඩි ලෙස ගත්ත ස්වභාවයක් මෙතන ඇත තුළ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර වැටෙනකොට ඉතින් බය වෙච්ච බයවිල්ලට ඉතින් අතපය කැඩිලා තමයි නතර වෙන්නේ. වතුරට තල්ලු කරත් ඕක තියෙනවනේ. වතුරට බය වෙන එක ඉතින් ගිලිලා මැරෙනවා. දණිස්සක් පමණට වතුර තියෙන එකේ වුණා. බය නැති කෙනාට තේරෙනවා තමන්ගේ ශරීරයේ හිත සැහැල්ලු කරාම මේ කය ඉබේම වතුරේ පාවෙන ස්වභාවයක් තියෙනවා. මලාට පස්සේ ඒකනේ අගේට පාවෙලා එන්නේ. ඔන්න ඕක තමයි වැඩේ. එතකොට අනේ එක පඩියක් ලිස්සල වැටිලා සමහර විට අතපය කැඩෙද්දී තව කෙනෙක් ඉන්නා මුළු පඩි පෙළක් උඩ ඉඳලා බිමට වැටුණත් මුකුත් ලොකු ආබාධයක් වෙන්නේ නැහැ. ඔන්න ඔය ඔය වෙනස ගැන කියන්නේ, ඝර්ෂණයේ අඩුවීමක් ගැන කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමුන් තුලින් ඝර්ෂණයේ අඩුවීමක් දකින මේ තැනැත්තා, මේ විදිහට අත්දකින්න තැනත්ත, මේ විදිහට ප්‍රතිපදාව නැවත නැවත කරන තැනත්ත පිළිබඳ බුදුරජාණන් වහන්සේ අමුතු වචන ටිකක් කියනවා. මොකද්ද මේ කියන වචන ටික? මෙන්න මේ විදිහේ කෙනෙක් තමුන් කැමතිනම් මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද කරන ප්‍රකාශේ? මම ෂය කර නිරයේ ඇත්තේ වෙයි. මම නිරයට යන ස්වභාවයක් තියුණාද ඒක ෂය කළා තියෙනවා. මම ෂය කරපු නිරයට යන ස්වභාවයක් ඇත්තේ වෙනවා. මම ෂය කරපු අසුර උප්පත්තියක් ලබන ස්වභාවයක් ඇත්තේ වෙනවා. මම ෂය කරපු പ്രേත උප්පත්තියක් ලබන ස්වභාවයක් ඇත්තේ වෙනවා. මම ෂය කරපු තිරිසන් උප්පත්තියක් ඇත්තේ ස්වභාවයක් ඇති වෙනවා කියලා සඳහන් කරන මෙන්න මේ අපායවල් හතරට හතර අපායට මම යන්නේ කියලා මේ තැනැත්තා කැමතිනම් ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ ඔය අනාගතය බලලා කියන එකක්ද නෑ. ඒ වෙනුවට සමුන් අත්දකින්නවා මේ වගේ ඕලාරික ස්වභාවවල් මා තුළ නෑ. පටන් ගත්තේ කොහෙන්ද? පටන් ගත්තේ අර විදියට මව මරණ පියා මරණ ස්වභාවය මා තුළ නෑ කියන තැනි. නමුත් ටික 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 කරනකොට තේරෙනවා අර ඉස්සර ද්වේෂය ගත්තට, ඉස්සර අපාය ගිහිල්ලා වැළපදියම් වෙන තරමට ද්වේෂය ගත්තට දැන් එච්චර ද්වේෂය ගන්නේ නෑ. අනේ විදිහේ සැහැල්ලුවක්, අනේ විදිහේ සරලත්වයක් තමුන් තුලින් ටිකෙන් ටික අත්දකින්නවා. දැන් ඔය ද්වේෂය අපි හිතමුකො තරහා අපේ හිතට නැగిලාවා කියලා. ඒ තරහා නැగిලා එනකොට ඒ කයේ හිතේ වෙන දැඩි බව පොඩ්ඩක් අරගන්න. කයත් දැඩි වෙනවා, හිතත් දැඩි වෙනවා, ඔන්න හද ගැස්ම වැඩි වෙනවා, අමුතු විදිහට හිත ඇවිස්සීලා එන ලොකු එනර්ජි එකක් බිල්ඩ් වෙලා එනවා. ඔන්න ඔය ස්වභාවයේ අපිට දකින්න පුළුවන් ඔය කා කොටා ගන්න සතෙක් දිහා බැලුවොත්. ඒ ගිල උපත්ති ලබල බලන්න ඕනේ නෑ. ඔය තමුන් තුළම තියෙන ස්වභාවය තමයි. දැන් රිලවෙක් රිලවෙක් අන්න ෆයිට් එකක් යනකොට අන්න කාගෙන කරගෙන කිසිම ගාණක් නෑ. සමහර වෙලාවට මේ ඔළුවේ හාම නියපොතු වලින් ගලවලා ගන්නවා. ඔළු කට්ට නිකන් තොප්පිය ගැලෙවෝ වගේ ගලවනවා හාම ටික. ඒ එච්චරට දරණු ස්වභාවයක්, එච්චරට දැඩි ස්වභාවයක් මේ තැනැත්ත තුළ නැగిලා එනවා. එතකොට අර අපි ගිය සතිය කතා කරපු ස්වභාවය ගැන තමයි ඔය කියන්නේ. එතකොට ඒක නෑ කියලා, එච්චර දැඩි ලෙස මම ගන්නෙ නෑ කියන එක අන්න මේ ජීවිතේදීම අත්දකින්න පුළුවන්. එතකොට අන්න මම මේ විදිහේ තිරිසන් ස්වභාවයකට යන ගතිය මා තුළ නැති කරලා තියෙන්නේ. එහෙම නැත්නම් තිරිසන් ස්වභාවයකට යන තරම් මානයක් මා තුළ මම නැති කරලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඔය සත්තුත් ඉන්නවනේ, ලොකු මාන තියෙන සත්තු ඉන්නවා. ඔය වඳුරා ගැන එහෙම කියනවා, එහෙම අහලා තියෙනවා නිකන් කීමට. මොකද්ද අන්න මානාධික ස්වභාවයක් මේ සතාගේ තියෙනවා. ඉතින් ඒ වගේ ස්වභාවයක්, එච්චර දැඩි මානයක්, එච්චර දැඩි ද්වේෂයක්, එච්චර දැඩි රාගයක් මා තුළ නෑ කියන එක අන්න මේ තැනැත්ත අත්දකිමින් අන්න කැමතිනම් මේ විදිහේ වචනයක් ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ විදිහේ සඳහනක් කරනවා. එතකොට මෙන්න මේ වගේ කතාවක් පිළිබඳ තමයි මෙන්න මේ අවස්ථාවේදී මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ විදිහේ පුද්ගලයා අපිට අඳුනන්න පුළුවන්ද කියලා ප්‍රශ්නෙකුත් අනිත් පැත්තට මතුවෙනවා. දැන් අර සරකාණි කතාවක් එහෙම තියෙනවා. ඒ ශාක්‍ය දනව්වේ ඉන්න පිරිසක් ගැන තමයි කියන්නේ. එතකොට ඒ පිරිස අතරේ ඉඳලා තිනවා සාක්කියෙක්, හොඳට කනබොන මිනිසෙක්, හවසට පොඩ්ඩක් හොඳට ඩෝප් වෙලා පාරේ වැටෙන වගේ මිනිසෙක්. ඉතින් මේ තැනත්තා කොහොම හරි මරණයටපත් වුනහම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මොකද්ද? අන්න මේ සරකාණි අපායට යන්නේ නැහැ. අපායට යන්නේ නැති ස්වභාවයක් එයා තුළ එයා ඇති කරගත්තා කියලා සඳහන් කරනවා. ඉතින් මුළු සාක්කිය දනවුවම කී කියනවා මෙන්න මේ වේබද්දත් නිවන් ගිහිල්ලා තියෙනවා නම්, සෝවාන් වෙලා තියෙනවා නම් මේ ලෝකේ සෝවාන් වෙච්ච නැති කවුද ඉන්නේ කී කියන්නේ. ඉතින් පොඩි රවුමක් යනවා, පොඩි කතන්දරයක් යනවා. ඒ වගේම කතාවක් යනවා මොකද්ද? අර මිගසාලා සූත්‍රය පිළිබඳ එතනක් තියෙන මොකද්ද? අනේ එක්කෙනෙක් දුස්සීලයි, එක්කෙනෙක් සීලේ සමාදන් වෙලා. එතකොට එතන කියනවා මේ දෙන්නම ගිහිල්ලා එකම තැන උප්පත්ති ලබනවා නම් එක්කෝ බුදුහාමුදුරන්ට වැරදිලා නැත්තම් මේ කියන ධර්මයේ වැරදි කියලා අන්න ඒ කාන්තාවත් කී කියනවා. එතකොට මේ අවස්ථාවවලදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද? කෙනෙක් ඉන්න පුළුවන් දුස්සීලයි. නමුත් ඒ දුස්සීල වුණාට මොකද? එයා සිතින් නුවණින් දැකලා කෙලෙසුන් ප්‍රහාණය කළා නැහැ. එතකොට මෙයා හීනගාමි. පහළට තමයි ඇදිලා යන්නේ. ඒ වගේම තව කෙනෙක් ඉන්න දුස්සීලයි. නමුත් අන්න සිතින් නුවණින් දැකලා ඒ කෙලෙසුන් ප්‍රහාණය කිරීම පිළිබඳ අන්න දන්නවා. ඒ විදිහේ දැනීමක් තමුන් තුළ තියෙනවා දුස්සීල ස්වභාවයකින් ඉඳියට. එතකොට අන්න එයා විශේෂගාමි වෙනවා. ඒ විදිහට ඉහළට යන ස්වභාවයක් එයා තුළ ඇති වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඒකින්ද මිනිස්සු ওই බාහිරින් පෙනෙන ස්වභාවයෙන් මනින්න හැකියාවක් නැහැ කියන ප්‍රකාශයක්, ඔය වටපිටාවේ ඉන්න කට්ටියට මේ ධර්මයේ ප්‍රමාණ කරන්න බෑ කියන ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරනවා. එහෙම කළා කියනවා මොකද්ද? වැඩි ඕනේ නැහැ. මෙන්න මේ අපි ඉස්සරහා තියෙන මහා සල්ගස් පේනව නේද? මෙන්න මේ මහා සල්ගස් උනත් මෙන්න මේ සුභාෂිතය මේ දුර්භාෂිතය දන්නවනම් ඒ සල් ගස්වත් අපායේ යන්නේ නැහැ. ඉතින් මිනිස්යන් ගැන කවර කතාද කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඔන්න ඔය විදිහේ අමුතු විදිහේ කතාවක් තමයි මේ කියන්නේ. එතකොට අපිට කියන්න බෑ ඊයේ ඉඳපු කෙනෙක් ඊයේ ප්‍රමාණින් මැනලා අද මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ වගේම මේක මේ බොහොම දුරයි, හරි අමාරුයි, මේක කරන්න බෑ කියලා කේන්ද්‍රීගාන ස්වභාවිකුත් ගන්න බෑ. මොකද කියන්න බෑනේ. කොයි වෙලාවෙ කොයි විදිහට මේ වැඩේපත් වෙලා එයිද? තමන් කොච්චර දුර මේකේ ගිහිල්ලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න අමාරුයි. දැන් පහුගිය දවසක ඉතින් අවුරුදු 11ක ළමෙක් කියන මොකද්ද? ස්වාමීන් වහන්සේ මම මේ දෙවනි දවස මේ සම්බන්ධ වෙලා ඉන්න. එතකොට කලිනුත් මම ඇවිද්දා. කලිනුත් මම වාඩි වෙලා ඉඳියා. කලිනුත් මම එදිනෙදා වැඩ කරා. දැනුත් මම ඇවිදිනවා. දැනුත් මම වාඩි වෙලා ඉන්නවා. දැනුත් මම එදිනෙදා වැඩ කරනවා. එතකොට දැන් වෙනස තියෙන්නේ දැන් මම දන්නවා. දැන් ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දන්නවා. එදිනෙදා වැඩ කරනකොට එදිනෙදා වැඩ කරන බව දන්නවා. මගේ මේ දෙවැනි දවස කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඉතින් මං කෝ යකෝ මේක මාර වැඩන්නේ දවස් දෙකෙන් මෙහෙම කියන්නේ එහෙම ඔට්ටු නෑනේ කියලා. ඊට පස්සේ ළමයාගේ නම බැලුවාම අවුරුදු 11යි නම පාරමී. ඉතින් හරනේ නමේම තියෙනවනේ ඉතින්. ඉතින් උත්තරේ. ඉතින් මං කෝ එහෙනම් මේ ගියාත්ම පුරුදු කරලා අපේ එක්ක නැති ගියාත්ම සතිය වඩපු එක්කෙනෙක් වෙන්නේ නැති. එතන ඉඳලා තමයි මේ ඉතුරු ටික අරගෙන යනව ඇත්තේ කියලා. එතකොට මේ අපි මේ කතා කරගෙන යන සූත්‍ර දේශනාවෙත් ඔය වගේ කතාවක් ඉස්සරහට ගැලපිලා එනවා. අපේ බුදුරජාණන් වහන්සේවත් මේකට ඇඳිලා එනවා. එතකොට එතෙන්දිත් අපිට දකින්න පුළුවන් මොකද්ද? තමුන් තුළ ලොකු විභවයක් තියෙනවා. නමුත් අන්න ඒ විභවය අඳුනගන්න නැතුව යම් කිසි ක්‍රියාවක් කරනවා, යම් කිසි ප්‍රකාශයක් කරනවා. නමුත් අන්න විභවයක් ගැබ් වෙලා තියෙනවා. අනිත් පැත්ත හැරිච්ච ගමන් අන්න ලොකු විභවයක්, ලොකු ප්‍රතිපදාවක් තමුන් තුළම වඩිලා තියෙනවා. හරියට නිකන් අර ගිනි කූරක් ගැහුවාම මුළු කැලිෆෝනියාවම පත් වෙලා යනා වගේ තමයි. ඒ විදිහේ ශක්තියක් තියෙන්න පුළුවන්. ඒකින්ද අපිට බෑ, මට බෑ, අයියෝ මේවා අමාරුයි කියලා එහෙම අරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් විවේකීව තමුන්ගේ අදහස් ටිකක් පොඩ්ඩක් පැත්තකින් තියලා, ඒ මතවාද පොඩ්ඩක් පසකින් තියලා බලන්න, විවෘතව බලන්න. අර කියනවා මොකද්ද, ඔය තියෙන ප්‍රශ්න ගැටලු ඔක්කොම පොඩ්ඩක් නිකන් මේ මල්ලට දාන්නකෝ. මේ මල්ලට දාලා තියන්න. කවුරුත් ඔය මල්ල අරගෙන යන්නේ නැහැ. මොකද ගෙදර යනකොට කවටවත් ඔය ප්‍රශ්න ගැටලු අරන් යන්න ඕනේ නැහනේ. ඒකින්ද නැති වෙයි කියලා බයක් කරගන්නත් එපා. ඔය මල්ලට දාලා තියන්න. මල්ලට දාලා පොඩ්ඩක් සැහැල්ලුවෙන් මේ වැඩේ කරන්න, අද දවස ගෙවන්න. මේ භාවනාවක් කරන්න ආපු කට්ටියක්ට තමයි මේ කියන්නේ. අද දවස සැහැල්ලුවෙන් ගෙවන්න. ඉතින් යනකොට කැමති නම් අරගෙන යන්න. හැබැයි තියලා යන්නත් පුළුවන්. ඕගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු කියලා කියනවා. අර මල්ලට දාලා හේම මතක් කරලා යන්නත් පුළුවන් කියලා කියනවා. එහෙම කිව්වට මොකද, කවුරුත් තියලා යන්නේ නැහැ නේ. හැමෝම ප්‍රශ්න ගැටලු ටික ආපහු ගෙදර අරගෙන යනවා කියලා ප්‍රකාශ කරනවා. ඒ මල්ල කවදාවත් ඉස්කල් මේ අමතක කරලා දාලා යන්නේ නැහැ. මේ වෙනුවට අන්න ඒ ප්‍රශ්න ගැටලු ඔක්කොම අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ඉතින් ගෙදර ඉඳලා නැවතත් කල්පනා කරනවා. නැවතත් උඩ බිම බලනවා. නැවතත් කාලය ගත කරනවා. අර විදියට හිතමින් කල්පනා කරමින් හිතලා කල්පනා කරලා නිවන් යන තමයි කල්පනාව. නමුත් ඒ විදිහේ දෙයක් නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට ඊට වැඩිය අමුතුම විදිහේ සරලත්වයක් තුලින්, අමුතුම විදිහේ සැහැල්ලුවක් තුලින් යන ගමනක් තමයි මේ කියන්නේ. එතකොට ඔය වැඩිපුර හිතනවා, කල්පනා කරනවා කියන්නේ, වැඩිපුර උත්සාහ කරනවා කියන්නේ අන්න ඒක තමයි ඔය අවුල්කාරී මනසක, වෙහෙසකාරී මනසක, පීඩාකාරී මනසක නියමම සෝස් එක තමයි ඒක. නියමම ප්‍රභවය තමයි ඒක. මොකද්ද? වැඩිපුර උත්සාහ කරනවා, වැඩිපුර කල්පනා කරනවා, ලොකු තියරීස් හදනවා. ඒක තමයි ඉතින් අර වගේ මනසක ස්වභාවය. අර විදිහේ වෙහෙස ගන්න මනසක ස්වභාවය. එතකොට ඒ වගේ නිවන් යන්නත් ඉතින් සමහර විට අපි උත්සාහ කරනවා. හිතලා කල්පනා කරලා. දැන් පහුගිය දවසක කෙනෙක් කනවා මොකද්ද? මේ දැන් ඔබ වහන්සේ විදිහට මූලික උපදෙස් මාලාවක් නම් දුන්නා තමයි. නමුත් මම අහලා දෙනවා නිවන් යන්න මේ පරමාර්ථ ධර්මයන් දකින්න ඕනේ. ඒ උපදේශ වෙනම හම්බ වෙනවද කියලා අහනවා. අපරාධ ඇත්තම කියන්න තිබුණ හවස එකට ලොකු ස්වාමීන් වහන්සේනවා. ඒ වෙලාවට ඒ උපදෙස ගන්න පුළුවන් මේ ආධුනිකයන්ට විතරයි කියලා පොඩ්ඩක් රාකලයක් පොල යවන්නත් තිබුණා. කොහොම හරි මම කිව්වා දැන් ඔය කියපු ටික වැඩියත් බාර ගැනීමක් තමයි එතෙන්දි වෙන්නේ. එහෙම නැතුව අලුතෙන් එකක් ලැබෙනව වෙනුවට මෙන්න මේ කියපු දේ වැඩි වැඩියෙන් බාර ගන්නවා මේ විදිහේ පුහුණුවක් කරන කෙනෙක්. වැඩි වැඩියෙන් පුහුණුව කෙරෙන්න කෙරෙන්න මොකද වෙන්නේ? එතන නැත්තා අන්න විදිහේ බාර ගැනීමක්, අන්න ඒ විදිහේ අහිංසක වීමක් ඇති කර ගන්නවා කියලා සඳහන් කරා. එතකොට අන්න අපි හිතන හිතලා කල්පනා කරලා යන්න පුළුවන් වෙයිද කියලා හිතලා කල්පනා කරලා මේ විදිහේ ගමනක යෙදෙන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නයක් තමයි අපි තුල මතුවලා එන්නේ. නමුත් ඇත්තටම සරලත්වයක් තුලින් යන ගමනක් මේක. දැන් කටගුරුන්ද ස්වාමීන් වහන්සේ ඕක ගැන කියනකොට කියනවා මොකද්ද මේ සමහරු දේ දුනු හොයාගෙන යනවා. දේ දුනු හොයාගෙන හතර වටේ කැරකෙන්න පුළුවන්. දින ගණන් අවුරුදු ගණන් සමහර විට වැය කරන්නත් පුළුවන්. නමුත් තවත් කෙනෙක් අන්න අර උදේ පාන්දර පිනි බිඳුවක්කට එළිය වැටෙනකොට අන්න ඒ පිනි බිඳුවේ හරි කෝණෙන් බැලුවොත් දේ දුන්නක් දකිනවා. අන්න පිනි බිඳුවේ දකින දේ දුන්න සහ දේ දුනු හොයාගෙන අපි වාහනවල නැගලා ගමන් කරන එක අතර වෙනස පිළිබඳ තමයි මේ කියන්නේ. එතකොට අන්න හිතලා කල්පනා කරලා හිතමින් කල්පනා කරමින් ගැටලු කල්පනා කරමින් යනවා නම් ඉතින් ඒක බොහොම අපහසු වෙහෙසකාරී මාර්ගයක් තමයි. නමුත් මේ මතවාද ටික පොඩ්ඩක් පැත්තකින් තියලා විවෘතව බැලුවොත් මේ ළඟ ළඟම මේ කියන එක තියෙනවා. මේ ළඟ ළඟම මේ විදිහට අපි කියන සරලත්වයේ තියෙනවා. අනේ සරලත්වයේ අනුමෝදන් වීමක් තමයි මේ කියන්නේ. එතකොට කියනවා අන්න මේ ඥානය කියන එක වැඩි කරගන්න නම් බුද්ධිය කියන එක වැඩි කරගන්න නම් මොකද කරන්න ඕනේ? ඒ තැනැත්තා දේවල් එකතු කරමින් තමයි ඉන්නේ හැමදාම. දවස ගානේ එක එක දේවල් එකතු කරනවා. ඒක තමයි අන්න බුද්ධිය වැඩි කරගන්න දරන උත්සාහය. නමුත් ප්‍රඥාව වැඩි කරගන්නේ කොහොමද? දවස ගානේ තියෙන දේවල් අතහරිනවා. අන්න ප්‍රඥාව වඩන ක්‍රමය. දවස ගානේ ටික ටික අතහැරීමක් සිද්ධ කරන. දවස ගානේ එකතු කරනවා නෙමෙයි. ඒ වගේම අර නුවණ වඩන, බුද්ධිය වඩන කෙනෙකුගේ ස්වභාවය මොකද්ද? අන්න කොටස් කොටස් කඩලා, කෑලි කෑලි කරලා, අර ආවර්තතාවගු වගේ ඔන්න ඉතින් පෙන්නනවා. නමුත් ප්‍රඥාව වඩන කෙනාගේ ස්වභාවය මොකද්ද? ඒ තැනැත්තා මේ අත්දැකීම තුලින් මේ දේවල් විඳිනවා. සම්පූර්ණ දෙයක් විදිහට මේ අත්දැකීම තුලින් විඳිනවා. අපි හිතමු අන්න ලෝහයක ස්වභාවය නම් ලෝහය අතගාලා බලනවා. එහෙම නැතු ආවර්තිතාව වගුවට ගිහිලා මේ තියෙන මෙච්චරයි, මේකේ පරමාණු මෙච්චරක් තියෙනවා, මේකේ ඉලෙක්ට්‍රෝන මෙච්චරක් තියෙනවා, නියුට්‍රෝන මෙච්චරක් තියෙනවා කියන වෙනුවට අන්න ඒක අත්දකින්න විඳිනවා. ඒක අතගාල බලනවා. මේක මෙච්චර වගේ බරයි මේ ලෝහය, මේකේ ස්වභාවය මේ වගේ. මෙන්න මේ විදිහේ අන්න ඒ දෙක අතර වෙනස තමයි මේ කියන්නේ. එහෙම නැත්නම් අපි හිතමු අපි විවේකීව අට පිටාවේ සද්ද අපිට ඇහෙනවා. එතකොට කුරුළු නාද මේ සද්ද අතර තියෙනවා. කෙනෙක් මේ කුරුළු නාද ඔස්සේ ගිහිල්ලා මේ මොන කුරුල්ලද, මේ මොකාද කියලා කල්පනා කරද්දී අන්න තව කෙනෙක් මේ කුරුළු නාද රස විඳිනවා. මොකෙද්ද කියලා අදාළ නැහැ. කුරුළු නාදයක් බොහොම ප්‍රියයි ඒක කනට. හරිම ලස්සනයි ඒක අහගෙන ඉන්න. අන්න ඒ විදිහේ වෙනසක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අන්න ඒ විදිහේ සරලත්වයක් අපි තුල ඇති කරගන්න පුළුවන් නම් අර විදිහේ මහා බරපතල වචන, මහා බරපතල නියම වෙනුවට මෙන්න මේ නම් කිරීමක් නැති, මෙන්න මේ නියම නැති මේ යථාර්ථේට පොඩ්ඩක් බහලා බලන්න. පොඩ්ඩක් ගහක් යටට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න. පොඩ්ඩක් වටපිටාවේ තියෙන සද්දයක් රස ඉඳලා බලන්න. මේ හුළඟ හමනකොට ඒ හුළඟ එක්ක පොඩ්ඩක් විවේකීව ඉඳලා බලන්න. අන්න ඒ බැල්ම තුලින් මේ කියන විදිහ අමුතුම මාර්ගයක් මතුවලා එනවා. ඉතින් ඕක ප්‍රශ්නේ තියෙන්නේ සමහරවිට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ සද්දාවෙන් මේ ගමන යන්නේ. දැන් ඔය ආර්ය පුද්ගලයෝ අට දෙනා පිළිබඳ කියනකොට කියනවා එක්කෙනෙක් සද්ධාවෙන් ගමන් කරද්දී අනිත් කෙනා ප්‍රඥාවෙන් ගමන් කරනවා. එතකොට අර විදිහට හිතලා කල්පනා කළා මේ විදිහින්නේ මේ වේදිහට කටයුතු කරන්න ඕනේ, මෙහෙම සිය පීටවන්න ඕනේ, ඔහොම ඔහොම කරද්දී තව කෙනෙක් මුකුත් නැතුව ඔහේ නිකන් ඇස් නොපෙනෙන ගානට ගිහිල්ලා අර පාරට වැටෙනවා. කොහොමද එහෙම වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඇත්තටම ඔන්න ඔය කියන සරලත්වය තුලින් තමයි යන්නේ. සද්ධා වැඩ කරන්නේ අර හිතන නැවත නැවත හිතන කල්පනා කරන තර්ක කරන මනසකට නෙමෙයි. ඒ වෙනුවට අන්න ලැබිච්ච දේ විශ්වාසයෙන් බාරගන්න සරලත්වයක් තියෙන මනසකට තමයි ඒක වැඩ කරන්නේ. ඒතකොට එහෙම කෙනෙක්ට අන්න ඒ විදිහේ පාරකුත් විවර වෙලා එනවා. ඒ විදිහේ ශක්තියක් තමුන් තුළ තියෙන කෙනෙක්ට, එහෙම නැති කෙනෙක්ට, හිතන කල්පනා කරන කෙනෙක්ට ඉතින් යම් කිසි විදිහක ඒක පාලනය කරගෙන යන ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට වැඩි වැඩියෙන් හිතලා කල්පනා කරලා අපි මේ ප්‍රතිපදාව යන්න ගියත්, එදිනෙදා වැඩ කටයුතු කරන්න ගියත් හරි අමාරුයි ඉතින්. ලොකු වෙහෙසක් ගැලපිලා එනවා. මට නම් තේරෙන දේ තමයි අන්න මොනවා හරි කරන්න ගියාම අපි මේක පර්ෆෙක්ට් විදියට කරන්න ඕනේ, මේක අංග සම්පූර්ණයෙන් කරන්න ඕනේ, මේ විදියට වෙන්න ඕනේ කියලා අරගත්තොත් කවදාවත් ඕක කෙරෙන්නේ නැහෙනි. ඒ වෙනුවට හරි කමක් නැහැ, පුළුවන් විදියට කරමු කියලා දවසක් කරොත් සමහර විට 10%ක් 15%ක් තමයි සාර්ථක වෙන්නේ. නමුත් දෙවෙනි දවසේ වෙනකොට ඕක 50%කට 60%කට නගිනවා. තුන්වෙනි දවසේ 4වෙනි දවසේ වෙනකොට 80% පන්නනවා. ඒ ඇතිනේ 100න් 100ම ගන්න අවශ්‍යතාවයක් නැහැ. 80ක් කියන්නේ තේ ප්ලස් එකක්. එතනින් එහාට තව මොකටද ඉතුරු 20 කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතුරු 20 ගන්නවා කියන්නේ එහා සාපේක්ෂ වෙහෙසක් ගැලපිලා එනවා. 120ක වෙහෙසක් නෙමෙයි 80ක වෙහෙසක් ගැලපිලා එනවා. අර විදියට හිතමින් කල්පනා කරමින් වෙහෙස ගනිමින් නැවත 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 තමුන් පීඩාවක් ඇති කර ගන්නවා. ඉතින් අපි අර කතාව පටන් ගත්ත තැනට නැවතත් ආවොත් මොකද්ද? අන්න අර වලහගේ ස්වභාවය ගත්තොත්, ඒ වලහගේ ස්වභාවය තමයි අනේ අයින එන දේත් එක්ක කල්ගත ගන්නවා. එතකොට හරි අන්න තෑග්ග අරගත්තා. ඊට පස්සේ යනවා. යනකොට හම්බුණා මොකද්ද? අන්න බස් එක. බස් අට කියලා ලස්සන්ට අරක ලියාගත්තා. ඊට පස්සේ බඩගිනි. බඩගින්නට කෑවා. කෑවට පස්සේ ඔන්න දැන් තෑග්ග නැහැ. හරි, හිස් බෝතලේ ගිහිල්ලා දෙනවා. ඔන්න ඒ වගේ ස්වභාවයක් අපි තුල වර්ධනය කරගත්තා නම් ඒක සමහරුන්ට නුරුස්සනවා වෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික මේ විදිහේ සරලත්වයකට අපි යන්න පුළුවන් නම්, ඒ ඉදිරිපත් ඒ වෙච්ච දේත් එක්ක ඉන්න පුළුවන් නම්, ඒක බොහෝම මේ ක්‍රියන ප්‍රතිපදාවට ළඟයි. ඒ විදිහේ සරලත්වයක් තුලින් යන ගමනක්, ඒ විදිහේ ඉදිරිපත් වෙච්ච දේත් එක්ක යන ගමනක්. දැන් සමහර විට අපි කියනවා මොකද්ද මේ වැඩේ කරන්න මෙයාම ඕනේ, මේ විදිහට කෙරෙන්න ඕනේ, මේ විදිහට කටයුතු වෙන්න ඕනේ කියලා ඔන්න ඒ විදිහේ ලොකු අපේ අපේක්ෂා තියෙනවා. නමුත් ඒක නෑ නැත්තම්, ඒ විදිහට කටයුතු කරන්න හැකියාවක් නැත්තම් අනේ ඉන්නේ එකෙක් මොකෙක් හරි අල්ලගෙන යන ගමනක් අපිට තියෙනවානේ. ඉදිරිපත් වෙච්ච කෙනෙක් එක්ක යන ගමනක් තියෙනවානේ. එතකොට ඒ ඉදිරිපත් වෙච්ච කෙනා සමහර විට සාර්ථක නොවෙන්න පුළුවන්. 10%ක් 15%ක් වෙන්න පුළුවන් සාර්ථක. නමුත් ඒ අවස්ථාවට ගැළපිලා ඇවිල්ලා තියෙනවා. අර යාළුව දෙන්නෙක් තරහ වෙලා කියනවා මොකක්ද අන්න දැන් යාළුවෝ තරහ වෙන්න කලින් ඒ හොඳට ඉන්න කාලේ අන්න එක්කෙනෙක් තමයි අනිත් කෙනාට හැමදාම උදේ කෑම හදලා දෙන්නේ. බිත්තර හදලා දෙන්නේ මේ විදිහට. මම කැමතිම විදිහට හදලා දෙනවා යාළුවා බිත්තර. ඔහොම තමයි ඉන්නේ. නමුත් තරහ වෙලා යනවා. තරහ වෙලා එක්කෙනෙක් පිටවන් වෙලා ගිහිල්ලා ඔන්න දැන් අලුතෙන් රූම්මේට් කෙනෙක් ඇවිල්ලා. අලුතෙන් නේවාසිකයෙක් ඇවිල්ලා. ඉතින් මේ අලුත් නේවාසිකයාත් අර තැනත්තට අර විදිහට බිත්තර හදලා දෙනවා. එතකොට මේ පරණ යාළුවාට මේක බලා ඉන්න බෑ. කියනවා දැන් ඉස්සර ඔයා කැමති මේ විදිහේ බිත්තර වලටනේ. දැන් මේ මිනිස්සු හදන්නේ වෙන විදිහේ බිත්තර జాතියක්නේ. එතකොට දැන් මොකද මේ මේකට කැමතිලා තියෙන ඉස්සර ආරේ අරකනේ ෆේවරිට් කිව්වේ. අරකනේ හොඳ කිව්වේ. කියලා ඔන්න ප්‍රශ්නයක් දානවා. එතකොට දෙන උත්තරේ මොකද්ද? දැන් ඔහිගේ බිත්තර මෙතන නෑනේ. දැන් තියෙන බිත්තරේනේ මේ තියෙන්නේ. ආ ඒක කාලා මම ඉන්නවා කියලා කියනවා. මේ විදිහේ වෙනසක් අපි තුල ඇති කරගන්න පුළුවන්ද? නැත්නම් අපි අර විදිහටම බිත්තර හොයමින් යන ගමනක්ද කියන ප්‍රශ්නේ තමයි අපි උදිරි තියෙන්නේ. ඉතින් හිතන්න හිතන්න කල්පනා කරන්න කල්පනා කරන්න වැඩි වැඩියෙන් උත්සාහ කරන්න මොකද වෙන්නේ? තව 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 අර වෙහෙසක් පීඩාවක් බරක් අපි තුලින්ම ගැලපිලා එනවා. ඒ ටික අතහැරලා සරලත්වයක් තුලින් බැලුවොත් අන්න මේ කියන ධර්මය අපි ළඟම තියෙනවා. අපිට මේ පෙනෙන දුරේම තියෙනවා. නමුත් අපිට අර වෙන වෙන දේවල් අල්ල ගැනීම තුලින් වෙන වෙන වෙහසක් ගැනීම තුලින් පෙනෙන්නේ නැහැ. මේ විදියට හැකියාවක් අපිට ලං කරගන්න බෑ. අපි නැවත නැවත වෙහසක් දරමින් නැවත නැවත පීඩාවට පත් වෙමින් කටයුතු කරනවා. දැන් පහුගිය දවසක මොකද ආටිකල් එකක තියුණා අන්න මේ මිනිස්සෙට පපුය අමාරුවක් හැදිලා වැඩියෙන්ම මැරෙන්න ඉඩ තියෙන්නේ මොන වෙලාවෙද කියලා බැලුවොත් සඳුදා උදේ පාන්දර 8ත් 9ත් අතරලු. ඒතර මොකද්ද මේකට හේතුව? අන්න අර සතිය ගැන කල්පනා කළා. සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සතිය ගැන කල්පනා කළා. තමු මේ ද්වේෂ කරන රැකියාවක් සතිය පුරාවට කරන්න ඕනේ කියන අදහස කල්පනා කළා. රැකියා ස්ථානෙට ගිහාම මෙච්චර වැඩ කණ්ඩක් දැන් ගොඩ ගිහිලා ඇති කියලා කල්පනා කළා. ඉතින් කල්පනා කිරීම තුළින් අන්න මොකද පපුයි අමාරුව ගැළපිලා එන්න පුළුවන් වැඩිම ඉඩ කඩ තියෙන පැය තමයි අන්න සඳුදා උදේ 8ත් 9ත් අතර. ඉතින් හරිනේ වැඩි හරි. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහේ වෙහසක් අපි නැවත නැවත අපි තුලින්ම හදා ගන්නවා. ওই විදිහේ පීඩාවක් අපි නැවත නැවත අපි තුලින්ම හදා ගන්නවා. කොහෙන්ද මේක හැදෙන්නේ? අන්න මේ හිත තුලින්ම තමයි හැදිලා එන්නේ. ඒතර කියනවා අන්න මේ ශරීරේ නම් එකවරයි අපිව මරන්නේ. ශරීරයට හැකියාව තියෙන්නේ එකවරයි අපිව මරන්න. නමුත් මේ හිතට පුළුවනි අපිව නැවත නැවත ඝාතනයට ලක් කරන්න. නැවත නැවත මරණයට ලක් කරන්න. උදේ ඉඳලා හවස වෙනකන් මැරෙමින් සුසුන් සලමින් ජීවත් වෙන පිරිස් ඕන තරම් දකින්න පුළුවන්. මේ විදිහට පීඩාවල් දුක් වෙහෙස ගනිමින් ජීවත් වෙන පිරිස් ඕන තරම් දකින්න පුළුවන්. අර ගැඹුරු සුසුම් හෙලනවා. සුසුන් හෙලමින් ජීවත් වෙන ඕන තරම් දකින්න පුළුවන්. මොකද ඒකට හේතුව මෙන්න මේ වර්තමාන මොහොත ඉක්මෝලා ගිහිල්ලා මේ සරලත්වයේ ඉක්මෝලා ගිහිල්ලා නැවත නැවත කල්පනා කරනවා. නැවත නැවත උත්සාහ කරනවා. නැවත නැවත වෙහෙසක් තමුන් තුළට නගා ගන්නවා. ඒක තමයි මතුවලා තියෙන ප්‍රශ්නේ. සංසාර ගැටලුව කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අපි තුල තියෙන හිතේ ස්වභාවය කියන්නත් පුළුවන්. වැඩිපුර හිතන්න වැඩිපුර උත්සාහ කරන්න ගිහිල්ලා ඇති වෙන ස්වභාවය කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඔය කියපු කතා ඔක්කොම ටිකට ගැළපෙන තව අර විනීද පූ කියන කතාවක්ම තියෙනවා. ඒක කියලා අපිට පුළුවන් වෙයි අද ධර්ම දේශනාවට අවසානයක් කරගන්න. මොකද එතන කියනවා මෙන්න මේ හාවෙක් ගැන තමයි කියන්නේ. දැන් අපි හාවා හරි හාවා එහෙම දැකලා තියෙනවනේ. හාවා එහෙම බොහොම හිතන්න කල්පනා කරන්න ශක්තිය තියෙන කෙනෙක් කියලානේ අපේ අදහස කාටුන් වලට අනුව. එතකොට මේ වලහා කියනවා හාවා ගැන. හාවා කියන්නේ හරි ප්‍රඥාවන්තෙක්. හාවට තියෙනවා මොලයක්. ඒක නිසාමද කොහෙද එයා කවදාවත් කිසිම දෙයක් හරියට තේරුම් ගන්නේ නැත්තේ කියලා අන්න අර වලහා සඳහන් කරනවා. හාවා කියන්නේ හරි ප්‍රඥාවන්තෙක්. හාවට හොඳට හිතන්න කල්පනා කරන්න පුළුවන්. හාවට තියෙනවා මොලයක්. අන්න ඒ තියෙන නිසාමද කොහෙද මෙයාට කිසිම දෙයක් හරියට තේරුම් ගන්න බෑ. හරියට තේරුම් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. එතකොට අපිටත් තියෙනවාද කියලා ওই ප්‍රශ්නේ විමසලා බලන්න නැවත නැවත හිතලා බලන්න පුළුවන්. මම මේ සරලත්වයක් තුලින් මේ ලැබිලා තියෙන දේවල් බාර ගැනීමක් තුලින් යන ගමනක්ද? එහෙම නැත්නම් මේ ලැබිලා තියෙන දේවල් වලින් තව තව නැවත නැවත ප්‍රශ්න හදාගෙන මේ ප්‍රශ්න අතර අතරමං වෙන ගමනක්ද මේ ගමන් කරන්නේ කියන පරීක්ෂාව නැවත නැවත ළඟා කරගන්න පුළුවන්. මේ විදිහේ හිතන කල්පනා කරන මොලයක් නැතිවීම සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඒ සත කාලයට ගැලපෙන ධර්ම දේශනාවට සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් කාට හරි තියෙනවා නම් දැන් ඉදිරිපත් කරපන්. ඔව් රජිකා.
අවසරයි ගෞතම ස්වාමීන් වහන්ස, මට ගැටලු වුණේ දැන් ඔබ වහන්සේ අර මේ උදාහරණ දෙකක් අරන් පැහැදිලි කරා ඔය ධර්මදේශනාවේදී. එකක් සල්කානි සහ අනිත් එක මිගසල්ල. සල්කානිගේ ගැටලු ඒ උදාහරණම් මට ඉතුන ඉතන ගැලපෙනවා කියලා. ඒ වුණාට මේ මිගසල්ලගේ මේ උදාහරණෙදී පුරාණ ඉසිදත්ත දෙන්න ගෙන් එක්කෙනෙක්වත් එහෙම දුසිරිතින් නැත්නම් අසිල්වත් කියන එක නෙවෙයි ඔබ වහන්සේ කලින් දේශනා කරේ. එක්කෙනෙක් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරා, අනිත් කෙනා විවාහක ජීවිතයක් ගත කරා කියලා. ඉතින් එතකොට එතනට මේ ඇත්තම කතාවේ එක්කව හරි දෙන්නගෙන් එක්කෙනෙක් සිල්වත් භවයේ ගැටලුවක් තිබ්බද එහෙම නැත්නම් කොහොමද ඒක එතනට සම්බන්ධ වෙන්නේ කියලා මේ පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් බොහොම.
ඔව් මිගසාල සූත්‍ර දෙකක් තියෙනවා. ඔය මම කියපු බණම් අහලා තමයි මට පස්සේ දාන්නේ. එතකොට ඒකේ තියෙනවා පුද්ගලයෝ 10 දෙනෙක් පිළිබඳ. ඒ 10 දෙනාගේ පළවෙනි දෙන්නාගේ ස්වභාවය තමයි එක්කෙනෙක් දෙන්නම දුස්සීලයි. දෙන්නම දුස්සීලයි. නමුත් එක්කෙනෙක් මේ හිත තුළින් මේ දුස්සීල බව ප්‍රහාණය කිරීම දන්නවා, අනිත් කෙනා දන්නේ නැහැ. එතකොට ඒක තමයි අවම මට්ටම විදිහට පෙන්වන්නේ. එතකොට ඒ අවම මට්ටම තුළින් අපිට බාහිරයෙන් බැලුවහම පේන්නේ මේ අදුස්සීලයි කියලානේ. නමුත් කෙනෙක් හිත තුළින් මේ කෙලෙස් ප්‍රහාණය දන්නවා, කෙනෙක් හිත තුළින් කෙලෙස් ප්‍රහාණය දන්නේ නැහැ. එතකොට එක්කෙනෙක් විශේෂගාමි වෙනවා, අනිත් එක්කෙනා හීනගාමි වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට සරකාණිගෙත් ඒ වගේ ප්‍රශ්නයක් මතුවෙන්නේ. සරකාණිත් මේ විදිහට මිනිස්සුන්ට පේන්නේ මෙයා බොහොම එපා කරපු කෙනෙක්. මෙයා කා ගියා නම් කොහමද ඉතුරු මේ සාක්‍ය දනව්වම සෝවන් වෙලා තියෙන්න ඕනි කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා අන මේ තැනැත්ත දන්නවා තමන් තුළ කෙලෙස් ප්‍රහාණයක් දනී නොදනී කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ ප්‍රතිපදාව දනී නොදනී කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහේ වෙනසක් තමයි පෙන්වන්නේ. ඒතර පුද්ගලයෝ 10 දෙනෙක් ගැන කියලා 10 දෙනාගේ අන්තිම දෙන්නා පහළම මට්ටම දෙන්නා පිළිබඳ තමයි ප්‍රකාශ කරන්න උත්සාහ කරේ. එතකොට ඒ 10 දෙනාගේ අන්තිම දෙන්නා පිළිබඳ ස්වභාවය මොකද්ද? දෙන්නම දුස්සීලයි. පැහැදිලිද?
එහෙමයි සාවනස. එතකොට ওই පුරාණී සිද්දත් කියන්නේ ඒ කතාව නෙවෙයි
නේද? නෑ, පුරාණී සිද්දත් කිව්වේ ඒ කලින් බණේනේ, අද කිව්වේ නෑ. ඒ සූත්‍ර දේශනා කරනකොට කරනකොට එක මීගසාලා සූත්‍රයක් කියලා ඉතුරු එක තියාගෙන ඉන්න ඕනේ. හදිස්සිය රාජිකාවගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒක නිකන් ආරක්ෂාවට තියා මල්ලේ තියාගෙන ඉන්න ඕනේ. ත්‍රිපිටක සූචියක් බැලුවම හොයාගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට ආරාධනා කරන ඊළඟ ඉදිරි දේශනාවකදී යනි මිගසාලා සූත්‍ර අපිට දේශනා කරන්න කියලා ගෞරවයෙන් ආරාධනා
කරනවා. ඒක ගුවාම ඊට පස්සේ දැන් ඔයාගේ ප්‍රශ්නයක් ආවොත් මට උත්තරයක් දී ගන්න බැරි වෙනවානේ.
එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ, තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. දැන් මට තේරුණේ ස්වාමීන් වහන්සේ, දැන් කේන්තියක් වගේ කෙනෙක් ආවමත් එයා ඒක කේන්තියක් කියලා දැකගෙන බලාගෙන ඉන්නවා නම් එතන කුසල සමාපත්තියක් තියෙනවා කියලා හිතාගන්න පුළුවන්. ඒක මේ කේන්ති ගිහිල්ලා එනකොට මම දැන් විචරක් කේන්තියක ඉන්නේ කියලා දැනගෙන ඉන්න එක කිසි විදිහකින් මේ සුළුපටු දෙයක් නෙමෙයි. ඒක මේ ප්‍රබල කුසලයක් වගේ තමයි මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ ගැන ඔබ වහන්සේකින් තව කරුණු දෙන්න කැමති අවසරයි.
හොඳයි, එතකොට දැන් අපි අර ගිය සතියේ මොක ගැනනේ කතා කරේ? ධර්ම දේශනාව පුරාට මොක ගැන තමයි කතා කරේ. එතකොට ඒක එක්ක ඉන්න පුළුවන් නම් ඉතින් වටිනවා. ඒක හොඳ මේ එනර්ජි සෝස් එකක්. හොඳට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ කේන්ති ගියපු කට්ටිය වැඩ කරන විදිහ බලන්නකො, හරි හොඳට වැඩ කරනවානේ අප්පා. හොඳ මොටිවේෂන් තමයි ඕවා. එතකොට ඒ වගේ මාන්නේ කියන එක, ඊට පස්සේ කේන්තිය කියන එක හොඳට අපිව මොටිවේට් කරන්න පුළුවන් දේවල්. හැබැයි නිවැරදි දිශාවට හරව ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ගහගෙන මරාගෙන මේ නේ යන්නේ. ඒ වෙනුවට අන නිවැරදි පැත්තට හරවලා, හරි මේක මේ විදිහේ පීඩාවක් මට මතුවලා තියෙනවා, මම ඒක අරහා කටයුතු කරනවා. ඒක මේ ඉක්මවලා කටයුතු කරනවා කියන අදහසින් ඒ එනර්ජි එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමහරු ඉන්නවනේ අර නතු වෙලා යන කට්ටිය, ගිහිල්ලා ඒකට මේ සීකල්පනාව නැති වෙන කට්ටිය, පස්සේ කාලයකට විනාඩි 10කට 15කට පස්සේ සීකල්පනාව වෙන කට්ටිය. එතකොට අමාරුයි. ඉතින් ඒ ඉස්සෙල්ලා පාලනයක් කරගෙන පස්සේ ඒක නිවැරදි දිශාවට ඉලක්ක කරගන්න පුළුවන්. හොඳ මේ මොටිවේෂන්ස් තමයි ඕවා. ඊළඟට කේන්ති ගියපු වෙලාවක රාගි ටිකක් දාලා බලවන මොකද වෙන්නේ කියලා. එතකොට ඒකිනු ප්‍රයෝජනයක් තියෙනවා. මේ විදිහට මොන මොනවා හරි ටිකක් ඉතින් තියාගෙන ඉන්න ඕනේ. එකපාරට ඉතින් ඔක්කොම අයින් කරන්නත් හොඳ නැහැනේ. ටිකක් තියාගෙන ඉන්න. දල ටික ගලවලා සර්පය දෙ තුන් දෙනෙක් මල්ලේ තියාගෙන ඉන්න. අර අපි එදත් කිව්වේ සර්පය දෙ තුන් දෙනෙක් තියාගෙන ඉඳියාම අදිස්සියකට ඔන්න එකෙක් ප්‍රශ්නයක් වුණ ගමන් එකෙක් දාපු ගමන් ඔන්න පූස් ගාලා පෙනේ පුපු ගමන් හරි. එතකොට හරිනේ. ඊට පස්සේ ඌ අකුලලා තව එකෙක් දානවා තව ටිකකින්. කේන්ති ගිය වෙලාවට රාගේ ටිකක් දාලා බලන්න පුළුවන්. එතකොට අරකට මොකද වෙන්නේ? ඊට පස්සේ රාගේ තියෙන වෙලාවට හොඳ තරකාරේ පොඩ්ඩක් මතක් කරලා බලන්න පුළුවන්. ඒකට මොකද වෙන්නේ? ඊට පස්සේ අපි හිතමු අපිට පේන්න බැරි කෙනෙක් ඉන්නවා. එතකොට ඒකත් අර දවසෙන් දෙකෙන් නෙමෙයි ටික 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 මේ මනුස්සයා කරන කියන්නේ ඒවා ඔක්කොම වැරදි විදිහටනේ අපිට පේන්නේ. එහෙම දෙයක් ඇත්තෙත් නෑ සමහර විට. නමුත් ටික ටික අපේ හිත තුළ නිකන් අර කහටක් වගේ එකක්, කොස්සක් වගේ එකක් හිටිනවා. අර ලොකු සයින්න්ස් කියන්නේ අර අලියාගේ හක්කේ පොල් කැල්ලක් තියාගත්ත කියලා දෙන්නම් උඹට වැඩේ කියලා. අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ පොල් කැල්ලක් තියෙන කෙනෙක් හම්බුනහම, ඒ විදිහේ කොස්සක් තියෙන කෙනෙක් හම්බුනහම අපි કૃතිමව හරි එකපාරට දැන් ඇස් ගැටෙනවනේ. ගැටෙන වෙලාවක හිනා වෙනවා. හිනා වුණොත් මොකද වෙන්නේ? තමොන්ගේ මානෙට මොකද වෙන්නේ? ඒ වගේම අර කෙනා තුලත් අපි කෙරෙහි අප්‍රසාදයක් තියෙනවා නම් අපි හිතමු දෙන්නම තරහකාරයෝ කියලා දෙන්නම දැනගෙන ඉන්නවා නම් ඒත් මොකද වෙන්නේ කියලා බැලුවොත් අන්න අර තියුණ තත්ත්වේ සම්පූර්ණ උඩියටිකුරු වෙනවනේ. අපි එහෙමනේ අපි මොකක් හරි වචනයක් වැරදුනොත් මුළු ජීවිත කාලයක් තරහ වෙලා ඉන්නවා. ජීවිත කාලයක් මේ මිනිස්සයා මට නොදකින් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇත්තටම එහෙම ජීවිත තමයි අපිට තියෙන්නේ. මමත් සමහර විට දවස්වල බැලුවොත් අන්න සමහර විට වචනයක් වැරදිච්ච කෙනෙක්ගෙන් සම්පූර්ණ ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. සම්පූර්ණ මේ ආපහු කතා බහ නොකර අතහැරලා දාලා තියෙනවා. සමහර විට අවුරුදු 12 වගේ ඉඳලා ඉඳපු යාළුවෝ අවුරුදු 10 15 ඉඳපු උන් අතහැරලා තියෙන මොකද්ද අර මොකක් හරි ඉතින් අඩුපාඩුවක් නිසා කියලා මට හිතුණ දෙයක් නිසා. නමුත් බැලුවාම අර තියුණ යාළුකමක්, තියුණ හිතවත්කමක්, බොහෝ පාරණ හිතවත්කමක් අර පොඩි සිදුවීමක් නිසා සම්පූර්ණ විනාශ වෙලා ගිහිලා තියෙනවා. ඉතින් සමහර විට මාන්නේ වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි කෘතිමව හරි අර වගේ දෙයක් කළ බැලුවොත් අන්න ඒක සම්පූර්ණ උඩු යටිකුරු වෙනවනේ. ඔය පද්ධතිය එක විදිහකට තියන්න දෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් වෙනස් වෙනස් විදිහ අලුත් අලුත් මොන මොනව හරි කරලා බලන්න ඕනේ. එතකොට තරහකාරයෙක් එක hina වෙලා බලන්න, hina වෙන එකෙක් එක්ක මූණ ඔරෝගෙන ඉඳලා බලන්න. ඒ විදිහ බැලුවාම ඔන්න අර මිනිස්යාගේ උඩු යටිකුරු වෙනවා. අපේ තියෙන මතවාදත් උඩු යටිකුරු වෙනවා. ඉතින් ඒ විදිහේ පරීක්ෂණයක් තියෙනවා. ටිකෙන් ටික කරලා බලමු. ඉතින් කාගෙන් හරි ගුටි ගන්න හරි පුළුවන් නේ නාමන්ත මහත්තයාට.
එහෙම සයින්ස්නේ මට සාමාන්‍ය වෙන්නේ දැන් මට තරහයක් නැහැ. එතකොට මගේ එනර්ජි ලෙවල් එක ටිකක් ලෝ තියෙන හැමතිස්සෙම. මම මේක ගැන කල්පනාවෙන් ඉන්නේ සයින්ස්. මට තරහය නැක මේ අඩුයි මේ ඔබ වහන්සේ කියපු එකේ අනිත් පැත්ත. මට තරහය වැඩි කරගන්න වෙනවා දීප කිව්වා.
ආ ඔය ඒ පැත්තට බැලන්ස් කරගත්තන හරි එතකොට. කාට හරි හොඳට වැදලා අරගෙන දෙකක් දුන්නා
නම් සයින්ස්. ඒනම් ඉතින් අර අවුරුදු 15කට කලින් තරහ වෙච්ච අයත් එක්ක මතක් කරලා තමයි ඉස්සර කරගන්න වෙන්නේ.
ඔව් නෑ ඒගොල්ලොත් එක්ක හොඳට ඉන්න වෙලා කතා කරා නම් හරි යනවක. එතකොට ආපහු තරහ අලුත් වෙලා එනවනේ. සමහර විට ඒ මනුස්සයා මොන හරි කියයි කියන්න ඉඩ තියෙනවා. සමුසේ මොකද ආපහු කතාවට එන්නේ කියලා වගේ කිව්වහම හරි පත් වෙලා එනවා. නැත්තේ නෑ ඕක නිය පොඩ අවුල ගන්න විතරයි
තියෙන්නේ.
ඒක ඩිපෙන්ඩ් ස්වාමීන් වහන්සේ ඒ දැන් තරහ ගස්සන මනුස්සයාට ප්‍රඥාව කියලා එක පොඩ්ඩක් හරි තියෙනවා නම් ඒක අර ඔබ වහන්සේ කිව්වා වගේ උටි අටු කිරු වෙනවා. සාමාන්‍ය තරහ ගන්න මනුස්සයෙක් එක්ක අපි තරහ නොවෙන්න විදිහට කතා කරනකොට අනිත් මනුස්සයාට ප්‍රඥාව පොඩ්ඩක් අඩුයි නම් ඒ ගන්න හිතන්න අමාරුයි වගේ නම් ඩබල් ට්‍රිපල් වෙනවා තරහව. එයි අපිට තරහයක් නැතිකුර.
ඒක තමයි වැඩේ. දැන් කියන්නේ දැන් අපේ අපේ අපිට අපේ හිතේ මානෙහිඳ නේ ප්‍රශ්නේ ඉන්නේ. මේ වගේ කෙනෙක්ට අපිට කතා කරන්න බෑ. මේ වගේ කෙනෙක්ට මේ අපි මෙහෙම hina වෙන එක මගේ තත්ත්වේ පහළට වැටීමක්. නමුත් ඇත්තටම අපි හිතමු අර තරහකාරයෙක් කියලා අමතක කරලා පරණ පුරුදු විදියට හොඳට hina වෙලා කතා කරලා ආනන් දවසක සමහර විට තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳලා යන්නත් ඉඩ තියෙනවා. මොකද මේ ඒ මනුස්සයා උඩ යට කරු වෙනවනේ. මොකද මේ වුනේ කියලා. ඊට පස්සේ තව කෙනෙක් පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද්ද මම මේ මගේ ඔෆිස් එකක වගේ කතාවක් කියන්නේ. ඒ පාලි ගන්න ඒ සම්පූර්ණ නරකම ස්වභාවයකින් මෙයාට එරෙහිවම කටයුතු කරන කෙනෙක් ඉන්දියා කියලා. එතකොට එයාත් එක්ක පරීක්ෂණයක් විදිහට ඇත්තට හිතේ එහෙම එකක් නැති වුණත් මොකද වෙන්නේ hina වෙනවා. hina වුණාම අර මනුස්සයාට ඇසිඩ් ගැහුවා වගේලු. මොකද මේ දැන් මේ දන්නවා මේ මෙහෙම වැඩ කටයුතු කරනවා කියලා හොඳටම දෙන්නම දන්නවා. එතකොට මේ කෙනා hina වෙනවා. එහෙම නැත්තම් බනිනවා. බනිනකොට තරහ ගන්නෙ නැහැ. එතකොට අර මනුස්සයා තමයි මේ ඇසිඩ් ගැහුවා වගේ වෙන්නේ. ඒ මනුස්සයාට තමයි අමාරු වෙන්නේ. ඉතින් අපිට ඒ විදිහේ ශක්තියක් තියෙනවද? අපේ ඒ විදිහේ පහළට වැටෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නයක් අපේ පැත්තෙන් තියෙනවා. නමුත් හොඳ ප්‍රතිකර්මයක් තමයි ඒ වගේ කෙනෙක්ට ওই වගේ දෙයක් කළ බලන්න සම්පූර්ණ ඒ මනුස්සයා උඩු යටි කුරු වෙලා විකාර වෙලා යනවා. එක්ක බයින් එක කල්පනා කරන මේ මූට බැන්නට වැඩක් නැහැ නේද? බනිනවා තරහ ගන්නෙ නැහැ. නමුත් අපි වචන දෙක කියනකොට අපේ මූණ අඳුරු වෙනවා. මූණ මේ ඊට පස්සේ හද ගැස්ම වැඩි වෙනවා. එහෙමනේ අපේ ස්වභාවය. නමුත් ඇත්තටම තරහ නොගෙන ඉන්නවා නම් ඉතින් අර බැනලා කල්පනා කරන මූට බැන්නට කිසි වැඩක් නැහැ නේ කියලා කල්පනා කරනවා. මේ යකාට ද්වේෂ කරාට කිසි වැඩක් නැහැ නේ. මේ යකාට කකුලෙන් ඇද්දට වැඩක් නැහැ නේ. පෙස්සන් ගෙවුවට වැඩක් නැහැ නේ. මූ හුණ hina වෙනමු. මෙන්න මේක හොඳට අහගෙන ඉන්නවා කන් දික් කරගෙන. ඉතින් නිහඬ භාවයේ හඬවත් අහගෙන ඉඳලා බලන්න ඕනේ බණින වෙලාවක. වචන ඇහුවොත් නම් අමාරුයි දැන්ට තියෙන තත්ත්වය අනුව. මන්දනේ මට හිතෙන විදිහට අමාරුයි. අපි බණින කෙනෙක්ගේ වචන අහන්න ගියොත් ඉතින් ටිකක් ඇවිස්සලා එනවනේ කවුරුනම් නේද? නිරෝෂ ට්‍රයි කරලා බලන්න මම අපිට කියන්නකො ගුටි කාප එකක් හරි ලබන සතිය කියන්නකො.
ගාවෝ තමයි කියන්නේ. ඈ? ගාවෝ තමයි කියන්නේ නේද? එහෙමනම් ධර්ම කාලවලදී මාතෘකාවක් දේශනා කරපු ඔබ වහන්සේට ඉදික් නිරෝගී සුව අමනා නිර්වාණයම සාක්ෂාත් කරගනිත්වා. සාදු සාදු සාදු. එහෙමනම් අපි අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව වන්දනා කිරීමට.
සාදු සාදු සාදු.
උපාලි අංකල් වන්දනා කරන්න.
සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතම් තබ්බං අච්චයන් කමතමේ පන්තේ.
කමාමි කමිතබ්බ.
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු
සෝපත්තේවා සෝපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.